தெரியும் சார். நேம் தினாடு எங்கள் துணி நம்ம பொட்டிட காலையும் சாது கீழே கீவானே இது ஒய அப்பே மே அத்லு கதா வாக்கியனோ மே அத்துல தீன் அங்கிலோ கதா வாக்கியனோ ඇත්තටම අපි යමක් කරන බව හොඳටම දන්නේ අත් දෙක පාවිච්චි කළ කරොත්. කණ එක හොඳටම දන්නේ අත් දෙක පාවිච්චි කළ කරොත් නේද? ඒ වගේ කොච්චර සාදුකාර සසර තියන්නේ නැද්ද? ඔය අත් පාවිච්චි කළා කොච්චර දන් දෙන්නේ නැද්ද? ඔය අත් පාවිච්චි කරලා කොච්චර දේවල් කරන්නේ නැද්ද? මේ වෙලාවේ මේ ලැබිලා තියෙන ෂණ සම්පatti වෙනුවේ මේ ගෙවෙන්නේ ෂණ සම්පත්තිය. මේ ගෙවෙන්නේ අනන්ත සසරක්. දැන හෝ නොදැන ඔයත් පාවිච්චි කරලා, ඔය කය පාවිච්චි කරලා, ඒ තිබ්බ හිත් පාවිච්චි කරලා එකතු කරපු දැන හෝ නොදැන කරපු යහපතේ උත්කෘෂ්ඨම ඵලය. ඒකයි ඒක ක්ෂණයක් කියලා කියන්නේ. ක්ෂණයක් කියලා කියන්නේ යම් මොහොතක් ඇද්ද මේ දහම අවබෝධ වූ, අවබෝධ වෙන. ඒ කියන්නේ යම් කෙනෙක් මාර්ගඵලයකට පත් වෙනවා නම්, සෝතාපන්න ඵලයට පත් වෙනවා නම්, ඒ සියලුම පින් එකතු වෙලා කැටි වෙලා සම්බූත වෙන මොහොත. එහෙනම් කොච්චර හේතු ඒ වෙනුවෙන් එකතු වෙන්නේ නැද්ද? එකතු වෙන්න තියෙනවද නැද්ද? මේ ඔක්කොම එකතු වෙලා යම් මොහොතක පෙර නොඇසූ විරු දහම අවබෝධ වෙන්න හේතු වෙනවා. ඒ වෙනුවෙන් තමා මේ වෙලාවේ තිබ්බ සාධුකාරයක් තිබ්බේ. පිංගතුනේ ෂණ සම්පත්තිය තමා අපේ මේ හැම වෙලාවෙම ගෙවෙන්නේ. දැන් අදින් ජනවාරි මාසේ 20යි 20යි ඉවරයි නේද? මාසයක් ඉවරයි. නිකන් පළවෙනිදා ඊයේ වගේ මේ හැම තැනම ගෙවිලා තියෙන්නේ ෂණ සම්පත්තිය. මේකයි ලැබෙන්නේ. නිකන් අපි ඊයේ මම දැක්කා අපේ මේ සීල ශ්‍රාවක මහත්තුරුවෙන් මහත්මිලා වෙන්න ඇති. හවස වෙලා මම දැක්ක කුසියේ හොඳටම වැඩ. අස් කරනවා, හොදනවා, පිහිනනවා නේද? පිංගුතුනේ ඕ වගේ සසරේ කොච්චර දන් දීලාද, කොච්චර උදව්පකාර කරලාද මෙතෙන් එකතුනේ. හැබැයි අපි දන්නේ නැහැ ඒක ඇද්ද කියලා. හැබැයි අපි දන්නේ නැහැ තව කොච්චර කරගත්තොත් ඒත් ඇද්ද කියලා. මේ යහපත වෙනුවෙන් කරන හැම දෙයක් තුළම, යහපත වෙනුවෙන් ක්‍රියාවදන් සිතුවිලි නැගෙන හැම දෙයක් තුළම ආන් අර ෂණ සම්පත්තිය විපාක දෙන තැන්ට හේතු හැදෙනවා. එහෙනම් පරිසරයක් මූලික කරගෙන, පිරිසක් මූලික කරගෙන යහපතේ යෙදෙන්න 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 වට පරිසර සකස් වෙනවා. මේ අවස්ථාව සමහර විට මේ අවුරුද්දෙන් ඉවර වෙන්න තියෙනවද අපි දන්නේ නැහැ. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත. හේතුව අහිමුණොත් අවබෝධයකින් තොරව හෝ අවබෝධයේ යම් මගකින් අය කරන්න වෙනවා. ඒ වෙනුවෙන් අය උපදින්න වෙනවා. ඒ වෙනුවෙන් මේ ටික නැවත 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 කරන්න වෙනවා. සමහර විට නැවත උපදින්න වෙන්නේ. සමහර විට නැවත මේක කරන්න වෙන්නේ. මේ ජීවිතේ කරගන්න තිබ්බ අවස්ථාව සමහර නැති වෙන්නේ. පොඩි තැනක උණ අතපසු වීමක් වුණා හින්දා වෙන්නේ නැති. ඒ නිසා පින කරද්දී යහපත කරද්දී හිත තියලා අවබෝධයෙන් කරන්න. ඒක නැවත 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 සිහිපත් වෙන ක්‍රමයක් හදාගන්න. හේතුව නැත්තම් අපි ගොඩාක් වෙලාවට කරන්නේ ඇත්තටම පින් නෙමේ වැඩ. ගොඩාක් ඇඟට මහන්සි, ගොඩාක් දේවල් කරලා කරන එක තුලින් ඒ ලබන පිරිස යම් යහපතක් ලබන නිසා යහපත් පිරිසකට ඒ සැප පහසුව සැලසෙන නිසා පිනක් වෙනවා. හැබැයි සමහර උත්කෘෂ්ඨ වෙන්නේ නැහැ. සමහරට ඒ වෙලාවේ තියෙන්නේ හිතේ මහා නරක අදහසක් නම්, අයහපත් අදහසක් නම්, අසිහියක් නම් පින බාල වෙනවා. පින සුද්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවලුනේ. දෙන කෙනා සහ ගන්න කෙනා කියලා. ඔය පින ගැන කියද්දි එක කතාවක් තියෙනවා මට මතක විතර, වඩමාණ වැද්දාගේ දාණේ වගේ කියලා. එක වැද්දෙක් ඉඳලා තියෙනවා, ඒ වැද්දා තමන්ගේ ඥාතීන්ට පින් දෙන්න කියලා හිතාගෙන දන් දීලා. පළවෙනි දානේ දුන්නට පස්සේ ඥාති කියනවලු අපට පින් හම්බුන්නේ නැහැ කියලා. දෙවනි ඥානේ ඉරුවත් තව දානයක් දෙනවලු. ඒ දානේ දීලා ඇහුවට පස්සේ කියනවලු ඥාතියු පින් හම්බුන්නේ නැහැ කියනවලු. තුන්වෙනි දානේ දීලා පින් හම්බුන්නේ නැහැ කියනවලු. අන්තිමටම කියනවලු මේ අමනුෂ්‍ය ටික, දුස්සීලෝ මං විලුම්පති, මුම් මගේ පින් මං කොල්ල කෑවා කියලා. දුස්සීලෝ මං විලුම්පති, මුම් මගේ පින හොරකම් කළා. අපේ පින් හොරකම් කළා. ඇයි ඒ? දෙන කෙනත් දුසිල්වත්, ගන්න කෙනත් දුසිල්වත්, සුද්ධ වෙන්න විදිහක් නැහැ. දෙන කෙනත් දුසිල්වතෙක්, සත්තු මරලා එහෙම දෙන වැත්තේ. ඔය වඩමාණ කියන වැද්දායි කතාව මේක තියෙන්නේ. දෙන කෙනත් දුසිල්වත්, ගන්නොත් දුසිල්වත්, අමනුස්සින්ට මේක පේනවා. ඒ නිසා හිතේ නැගෙන්නේ නැහැ ප්‍රසාදය. අර දුසිල්වත්කම පෙනෙද්දී අප්‍රසාදයක් ගොඩ නැගෙනවා. මොකද අමනුස්සය කියලා කියන්නේ මනුස්සලකුණුත් පල්ලෙහැණ ඉන්නේ දැන් මේ. උන් කෑ ගහලා කියනවලු මුම් මගේ පින මං කොල්ල කෑවා කියලා. ඔය වගේම එක තැනක තියෙනවා මේ පින ගැන කියනුන්ද කියන්න. දවසක් අජාසර රජතුමා දකින්නවලු මේ කතා ඈ. අජාසර රජතුමා දකින්නවලු පොත්වල තියෙන කතා. ඉතින් කොච්චරක් ඇද්ද කොච්චර බොරුද කියලා අපි හරියටම දන්නේ නැහැ ඉතින් ඈ. දැන් මේ කතාව එහෙම එකක්. අජාසර රජතුමා දකින්නවලු පෙරේතෙක් යනවලු වේගෙන් වේගෙන් උදේ පාන්දර. ඇහුවල කොහෙද යන්නේ කියලා. අද මගේ දුව මං වෙනුවෙන් දාණයක් දෙනවා. ආන් ඒ දාණයට මං පින් ගන්න යන ගමන් කිව්වලු. ඒකට දොළොස් පිළිකරක් අරන් එන්නේ එද්දී යනවත් දන්නේ නැහැ නේද ඒ වගේ. සාමාන්‍යයෙන් ගෙදරට එම මං හිතන්නේ මේක දැන් මනුස්සු වෙනම් පේන ගන්න ඉන්නේ ෆුල් පැක් එක සමහර විට. ඒවා කියන්නත් නෑ නේද අද්භූත දේවල් මේ. ගුරුවන් ගියසත් කිව්වේ නේද? අද්භූතයි කියන හොඳ නේද? එතකොට පින්හඳුනේ දැන් ඊට පස්සේ රජතුමා කියනවලු පින් හම්බුන් නැත්තම් යන ගමන් මට කියාගෙන යන්න මම පින් දෙන්නම් කිවලු. මේ ප්‍රේතයා ගියේ පයින් මාපව වෙනවලු. රජතුමා හලු පින් හම්බුන් නැද්ද කියලා. දුසිල් වතුර දන් දුන්නේ මට පින් හම්බුන් නැහැ කියනවලු. ඉතින් ඔහොම කතා තියෙනවා. ඒ නිසා අපට ලබන්නාගේ පාර්ශවය ගැන හොය හොය ඉන්න වෙලාවක් නැහැ. අපිටම දන්නෙත් නැහැ. හැබැයි තමන්ට පුළුවන් නම් බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නේ සිහිපත් කරලා යමක් කරන්න. යම් දවසක මේ ශාසනයේ කාසාව කණ්ඩ කියන තැනට එද්දී අපි හොඳටම දන්නවා අපි අහලා තියෙන විදිහට සමහර මේ දාන අරන් යද්දී පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් ඉන්නේ. හැබැයි බෞද්ධ උන දේශනා කරනවා ආන් එදාටත් ඒ ඉන්න පිරිසට පුළුවන් නම් ආර්ය මහා සංඝරත්නේ සිහිපත් කරලා දාණය දෙන්න ඒක මහත්ඵලයි මහානිසංස කියලා කියනවා. එහෙනම් දෙනගෙනාගේ පැත්ත සුද්ධ කරගන්න. එහෙනම් ඔබ ඔබේ පැත්තේ යහපත හදාගන්න. බාහිර කොහොමත් අපිට හොයන්න බෑනේ ඒක හොයන්න යන්න එපා. ඒ නිසා පුළුවන් තරම් සිහියෙන් කටයුතු කරගන්න. මොකද හේතුව ගොඩාක් වෙලාවට අපි එක දිගට වැඩ කරනවා, එක දිගට පින් කියලා කරනවා, අන්තිමටම කරලා තියෙන්නේ වැඩ. පෙර කරන මොහොත සහ පසු ඕන් ඔය තුන් සිත පහදවා ගන්නවා කියන එක ලේසි නෑ. ඒක ලේසි නෑ. ඒකට හොඳ සිහියක් ඕන. වැඩ කරන්න ඕන ශක්තිය, වැඩ කරන්න ඕන දැනුම. දැනුම ශක්තිය තිබ්බනම් ඒ දේ කරන්න පුළුවන්. හැබැයි සිහිය නැත්තම්, ප්‍රසාදේ නැත්තම් පින වෙන්නේ නැහැ. ඒ නිසා දිවාරය සිහිපත් කරලා බලන්න, උදේහව සිහිපත් කරලා බලන්න. මේ කරපු එක, කරන එක, කරන්න තියෙන එක තමන් සිහියෙන්ද කළේ, කරන්න තියෙන්නේ කරන්නේ කියලා. නැත්තම් ප්‍රසාදේ නගා ගන්න හේතු අමාරුයි. මේකත් එක පොඩි මන්තාව දෙයක් කියන්නම්. මේ අපිට මේ ළඟදී එහෙම මෙහෙම අහුණ දේවල්. ඒක ස්වාමීන් වහන්සේ මම ගිසතේ මාත් එක්ක කියනවා ඔය කොළඹ වැඩපිළාවේ. මේ පින කියන්නේ කොච්චර උපකාරණද කියලා බලන්න. උන්වහන්සේගේ යාළුවෙක් ඉන්නවලු, නිවන් දකින්න ඕමනාවක් නැලු. හැබැයි ගොඩක් පින් කරන කෙනෙක්ලු. ගොඩාක් පින් කරන කෙනෙක්. එතුමා එදා උදේ වැල්ට යන එන ගමන් කොමාරි උදේ පාන්දර ඉදින් කට්ටිය ඕවටේ කර කර යද්දි ඉරි කපාගෙනම යනවනේ. එක තැනකින් බැින්නම් ඔක්කොම ටික ඉරි කපු කට්ටිය අල්ලලු. මෙයත් අහුවෙලා. එතන එක මුස්ලිම් තාත්තා කෙනෙක් අඬාඬ කියනවලු, මගේ පුතා ICU එකේ ඉන්නේ, මම වෙන්නේ මේ බේත් එක ගන්න කියලා. එයා තුන්ඩුවක් පෙන්න අඬාඬ කියනවලු, මගේ මේක ලියන්න එපා, මාව පරක්රන්න එපා, මාව ඉක්මනට යවන්න කියලා. ඊට පස්සේ දැන් ඉතින් ඒ පොලිසියරාල හැමලත් ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්න එපා. ඊට පස්සේ මේ මිනිස්සයරක මෙයාගේ යාළුවාට මුන්නහස යාළුවන හොඳ තරහ ගිහිල්ලා මේකට. ඊට පස්සේ පොඩි ආගියුමෙන්ට් එකක් වටවත් ගිහිල්ලා, ඊට පස්සේ පොලිසියෙන් ඊට පස්සේ කිව්වලු මෙයා නිදහස් කරන්න බෑ. හේතුව ඒතර අනිත් හැමෝටම ඒකෙන් වෙන පණිඩයක් තමයි යන්නේ කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා කෑ ගහලා ඇහුවලු ඒ තුන්ඩු අතර අරන්, "බෙන්න මේ තාත්තගේ මේ මහපාරේ මේ 6-7 දෙනෙක් අල්ලන් ඉන්න මොහොතක. උදේ පාන්දර ට්‍රැෆික් නේ, වැට යන වෙලාවක් වෙන්නේ නැති. බෙන්න මේ තාත්තගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, බෙන්න මෙයා නිදහස් කරන එක සම්බන්ධයෙන්." අනික ඉතින් ඕකේ ඉතින් වාගම් ප්‍රශ්නත් ඇතිනේ ඔවත් එක ඉතින් අපි දන්නේ නැහැ ලොකුට. ඉතින් බෙන්න මේ නිදහස් කරන කෙනා සම්බන්ධයෙන්, මෙයා නිදහස් කරන සම්බන්ධයෙන් කවුරු විරුද්ධයිද කියලා. කවුරුත් මුකුත් කියලා නැහැ. ඊට පස්සේ කොහොම හරි ඒ මානුෂීය හේතු මත ඒ මහත්තයා නිදහස් කරලා යවලා. ඊට පස්සේ මෙයාට මම හිතන දඩේ ලියලා, අනිත් කරට දඩ ටික ලියලා, මෙතුමා තව ටික දුරක් ගියාට පස්සේ කොහේ හරි තැනකින් නවත්තලා දෙනවා. මට මහලටම කතාහලට ඒ තුටික මාත් මතක තිබෙන්නේ නැහැ. නවත්තලා තිබුණා පස්සේ මෙයා හොස්පිටල් එක හරි කිට්ටු හරි කොහේ හරි මෙයාත් හොස්පිටල් තමයි ගිහින් තියෙන්නේ මොකක් හරි එකට. මෙයා වාහනයෙන් බහිනවත් එක්ක මිනිස්සු කලන්දාලා වැටිලා. කට්ටිය කියනවලු පොඩ්ඩක් දුර ගිහිල්ලා වැටිලා. කට්ටිය කියනවලු මිනිස්සු මේ උදේ පාන්දර මේක කුඩු ගහලා, උදේ පාන්දර කුඩු ගහලා මේ වැටිලා කිකි මිනිස්සු බැන බැන යනවලු. මේ මිනිස්සයා කියනවලු, මේ මහත්තයා කියනවලු, මට මේ කියන ඔක්කොම ඇහෙනවා කියලා. ඒ වෙලාව වෙතෙන් දුවගෙන ආවලු ඔය පාරවල් උදේට සුද්ධ කරන ඔය නෝනලා මහතුරු ඉන්නේ. අර මේ අර ඇඳුමක් කහපාටක් ඇඳුමක් දාගත්තේ. ඒ වගේ එක අම්මා කෙනෙක් දුවන් ඇවිල්ලා එයාගේ අනිත් කටට කතා කරලා ඉවරලා මෙතුමා රෝහල් ගත කරලා. ඒ අම්මා මෙයා ළඟට ඇවිල්ලා තියෙන්නේ පිංගතුනේ, මේ මහත්තයා උදේට කන්න ගත්ත කෑම එක එන ගමන් ඒ අම්මට දීලාවිලා තියෙන්නේ. ඒ අම්මා දන්නවල් දැන් මේ කවුද කියලා. අනිත් හැමෝම කුඩුකාරයේ කුඩුකාරයේ කී කී ගණන් ගන්න උදේට මිනිස්සු ඉතින් බිසීනේ. ඒකයි අද කාලේ පින්දුනේ වැටුනොත් එහෙම වැටුනම තමයි වැටෙන්නේපා. වැටුනොත් වැටුනම තමයි. ඉස්සර තමයි වැටුන ගමන් උස්සන් යන්නේ අනම්මන. දැන් මේ මැදිවියේ තරුණ මහත්තයෙක්නේ, හිතන්නේම ගහලා තමයි කියලා උදේ පාන්දර. වයසක අම්මා තාත්තා ගේ ඉන්නම් පොඩ්ඩක් සපෝට් එකක් කරතියි. එක්කෝ වයස ගිහින් වැටෙන තරුණ කාලේ කොහොමත් වැටෙන්නේ නෑ. දැන් හැබැයි අර අම්මට මතකලු මේ උදේ මට කෑම එක දීලා මහත් යන්නේ මේ කියලා. එනිස තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. බලන්න බිනු පින මේ වෙන විදිහ. හાર્ට ඇටැක් එකක් ඇවිල්ලා. ඒ මහත්යයි පස්සේ කියනවලු ඊට පස්සේ සුවපත්තුල මහත්තයා කියනවලු ඒ විනා එයාට එක් මිනිසු කියන ඔක්කොම ඇහෙන්න පටන් ගත්තලු. ඒ ගමන් එයාට කියා කියනවලු එයා කරපු පින් ඔක්කොම මතක් වෙනවා කියලා. එයා කියනවා ඒ මහත්තයා අපේ ස්වාමීන් කියනවලු අපේ හාමුදුරනේ ඒ වැටලා ඉද්දි මිනිස්සු ඒ දේවල් මට කී කී යද්දි හිතේ පුදුම සතුටක් තිබ්බා කියලා. දැන් ඊට කලිනුත් අර මිනිස්සු නිදහස් කරානේ. දැන් යහපතක් කර කර හිටපු මානසික මට්ටමන්නේ. දැන් උදෙත් දානයක් දීලා දැන් එන ගමන් මෙහෙමල එයා කියනවා ඒ එතුමා කියනවලු මේ චූට් මේකයි අපි ඕක අපි එක්ස්පීරියන්ස් කරලා බලලා උනේ දෙකපාරයි කරන්න හම්බෙන්නේ. අපඩ කතාව සමහරට කියන්න හම්බෙන්නේ නැහැ. නේද? අපඩ එකපාරයි සමහරට. එතුමා කියනවලු ඒ දැන් මෙයාට අතපයවත් හොලව ගන්න බැයිලු. ඇසුත් පියවිලාලු. හැබැයි කියනේවත් උදේ රැහෙනවලු. ඒ වගේම තමයි අර පොඩි කාලය ඇතුළත අධික වේගයෙන් දැන් අපිට මේ වෙලාවේ හිතේ වේගය පේන්නේ නැහනේ. ඒ වෙලාවට වැඩිපුර වේග ස්පීඩ් වෙනවා නෙමෙයි. එකපාරම ඇක්සලරේට් පෑගෙනවා නෙමෙයි. එකම වේගය තමයි යන්නේ. නමුත් අර සෙන්සර්ස් ඔක්කොම ඕෆ් වෙලා අර මනදම් ඔසේ යදි පිංගුදුනේ. එතුමා කියනවලු මේ පොඩි වෙලාව ඇතුළත මට අපේ හාමුදුරනේ කරපු ඔක්කොම මතක් වුණා. ඔක්කොම මතකුණ යහපත් දේවල් කියනවලු. මොකද මේ මිනිස්සයා පින උපාදාන කරගත්ත කෙනෙක්. එයා කියනවා එයාට මරණය සම්බන්ධ බියක් කරලා පුදුම සතුටකින් හිටියේ වෙලාවේ. හැබැයි මිනිස්සු කියනේවත් ඇහෙනවලු. දැන් අපි ඔය වගේ කතා ගොඩක් අහලා තියෙනවනේ. යම් දවසක අපිටත් තියෙන එක්ස්පීරියන්ස් ගන්න. ඕකේ අපට එක එක්ස්පීරියන්ස් එක කියන්න හම්බෙන්නේ නැති වෙයි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක බලන්න ඕනේ. අර ගති ගැන හැම කතා කරගෙන ගිය සැරේ නේද? දේශනා. අද පුළු බලන තිබුත් කතා කරමු. ඉතින් එතකොට මේ ගති හැදෙනවා දැන්. ඒ නිසා මේ පංචේන්ද්‍රිය ඕෆ් වුණා කියලා මනදම් ඕෆ් වෙලා නැහැ. තාම හිත හදන පරිසර ඇතුළේ තියෙනවා. ඒකයි කියන්නේ පුළුවන් තරම් යහපත කරන්න. ඒ මහත්යන් මේ නිවන් දකින්න ඕන කියලා පින් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ගොඩාක් යහපත් දේවල් කරන කෙනෙල්ලු. උන්වහන්සේ කියන අනුව. තාමත් නිවන් දකින්න හිත හැදිලා නැහැ. එයා තාමත් අර පින ගැන කීයක ඉන්නවා. ඒ පින් කරන ගැන. සිහියෙන් කරන්න. ඊට එහා ඔබ යම් තැනකට ඇවිල්ලා තියෙනවා. ඔබ දැන් මේකේ මහත්ඵලයේ මහානිසංසය දන්නවා. මහා ආනිසංසය දැනගෙනයි කරන්නේ. ඒකේ උත්කෘෂ්ට පිටක් තමයි මේ වෙලාවත් මේ කරන සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. ඒ නිසා ගොඩාක් සිහියෙන් කටයුතු කරන්න. ඔය කතා අපි අහනවා. ඉතින් දැන් ඔය මට මගේ ජීවිතේ මම ඔය අහපු 20-30 වෙනි කතා ඔය විදිහට. මේ අන්තිම මොහොතේ ඔක්කොම සිහිපත් වෙන්න පටන් ගන්නවා කියන එක. ඕකෙන් බහුතරයක් කියන්න කෙනෙක් නැහනේ. එයාට ඒ අත්දැකීමත් එක්ක යා ඒ හිත අයින් වෙනවනේ. නිරුද්ධ වෙනවනේ. ඒ නිසා යහපත් දේවල් හොඳ පුළුවන් තරම් පුරුදු කරන්න. හිතලා බලන්න අසනීපයක් එහෙම උන්ලට කොච්චර මනස තුල සිහිපත් කරගන්න. කායික මාර්ගන සිහිපත් කරන කොච්චර මනස බලන්නකෝ. ලේසි නෑ. දැන් පුළුවන් තරම් යහපත ප්‍රගුණ කරගන්න. යහපත පුරුදු කරන්න. හේතුව අපි හැමෝම මේ භෞතික දේවල් ඔස්සේ සැප හොයාගෙන ඉන්නේ. ඒ කියන්නේ මුළු ජීවිත කාලෙම භෞතික දේවල් ඔස්සේ සැප හොයාගෙන ආපු ගමනක් තමයි තියෙන්නේ. ආශ්‍රව දුහන ආපු ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා භෞතිකය අතහැරන දෙන්නෙත් නැහැ. භෞතිකය ලේසිර දෙන්නත් බෑ. ගොඩ නගාගත්ත දේවල් ලේසිර අතහරින්නත් බෑ. ඒ වගේම තමයි ඒවා ලේසිකට දෙන්නත් බෑ. හේතුව හැම වෙලාවෙම හිතෙන්නේ හැම වෙලාවෙම අදහස තියෙන්නේ ඒ දේවල් වල සැප තියනවා කියලා. ඒක තමයි මානසික මට්ටමේ හැටි. හිතලා බලන්න පිංගුතුනි, ඔබ යම් මට්ටමකට මේ දහම දැන් පරිශීලනය කරන පිරිසන්නේ යම් මට්ටමකට පොඩි හරි මට්ටමකට හිතලා බලන්න භෞතිකයේ තුල සැප හොයාගෙන ආපු ගමනේ මෙතෙක් ආපු ගමන අපරාධ නැද්ද කියලා. නමුත් අද නොකර ඉන්නත් බෑ නේද? හැබැයි කරලා වැඩකුත් නෑ නේද? අපි අර කතාවක් කියන්නේ කැඳ කතාවක් නේද? කැඳ වගේ නේද? ඇත්තටම බැලුවොත් එහෙම සම්බුද්ධ ශාසනය හම්බුණ ගොඩක් මිනිස්සුන්ට කැඳක් නෑ නේද? කැඳක් නෑ කියලා කියන්නේ බොණ කැඳ නෙමෙයි. කියන්නේ ශාසනේ යහපතක් කරගත්තෙම නෑනේ ගොඩක් වෙලාවට. ඒකට හේතුව එහෙම ලේසියෙන් කිත් හැදෙන්නේ නෑ. පිංගුදිනේ පුළුවන් තරම් යහපත් විදියට සිහියෙන් කටයුතු කරගන්න පුළුවන් තරම්. හේතුව ඔක ලේසි පාසු දෙයක් නෙමේ. හැම වෙලාවෙම හිතෙන්නේ භෞතිකයේ තුල අපට මේක තියෙනවා කියලා. ඒකයි කියන්නේ සාමාන්‍යයෙන් දැන් අර මෙහෙ මෙහෙක අර පොඩි වාසියක් තියෙනවා. දැන් අර දානේ දෙන්න යම් මුදලක් මං හිතන්නේ පරිත්‍යාග කරලා පස්සේ දානයක් මේ හැදෙනවනේ. ඔබ බලන්නකෝ, ඔබ දානයක් දෙන්න ගියාම තනියෙන් දුන්නනම් දානයක් කොච්චර අමාරුද කියලා. බෝංචි මෙතන 50යි, අතන 70යි, ඊළඟ තැන 80යි. කොතන තැනින්ද ගන්නෙ? දැන් කොයි බෝංචිද ගන්නෙ? කේවල් කරන්නේ නැද්ද, වෙන්නේ නැද්ද, අඩු කරන්නේ නැද්ද, අඩු වෙන්නේ නැද්ද? ඒවා ඉතින් මං කියන්නේ මුදල් තියනනු ගන්න උන තමයි මං කියන්නේ මේ 50 බෝංචි 80ට ගන්න කියලා. නෑ මං කියන්නේ එන සිතුවිලි බලන්න. ඔච්චර ඕනේ නැහැ මෙච්චර කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. බුදුහාම දේශනා කරනවා, දානංච යුජ්ජංච සමාද මාහු. දාණය කියන්නේ යුද්ධයක් කියලා කියනවා. යුද්ධ නෙමේ යුද්ධේ. යුද්ධේ කොහොමද දන්නවා යුද්ධ කරනවා කියලා. හැබැයි දාණය කියන්නේ යුද්ධයක්. යුද්ධයක් කියලා කියන්නේ දාණය කියන අතහරණ එක යුද්ධයක්. ලේසි නෑ. මේ බුදුහාමුදුරු කියන්නේ යුද්ධයක් කියලා කියනවා. දන් දෙන එක. දෙන එක යුද්ධයක් නම් දෙන්න හිත හදාගන්නේ කොහොමද? ඒ හිතේ ප්‍රසාදය තියාගන්නේ කොහොමද? ඒ දාණය සිහියෙන් දෙනවා කියන එක කොහොමද? ඒ නිසා බලන්න පින්වතුනි, ගොඩාක් ඔබ වැඩ කරනවා මෙතන යාව ජීව ඔබ ඉන්නවා, වැඩ කටයුතු කරනවා, හැමදාම එනවා, සතිපතා එනවා, දින ගණන් එනවා, මාස විපතා එනවා, ඔහොම ඔහොම එනවා ඇතිනේ. ඔය කරන ගතර බලන්න, අඩුම ගන්න ගෙදර ගියාට පස්සේවත් දවස සිහිපත් කරලා බලන්න, මම වැඩම කරාද නැත්නම් වැඩ කරන අතරේ පිනක් බවවත් දැනගෙන කරාද? සමහරට ඇති උදේ එනවා පින්තුනි, දවස ගෙවෙනවා, හවස ගෙදර ගියා, මුකුත් සමහර ලොකු සිහියක් නැහැ. ඒක කමක් නැහැ. නමුත් ඒ ගෙවෙන එක නැවත ලැබෙන්නේ නැහැ. සිහි කරන ක්‍රම හදාගන්න ජීවිතේ. දවස නැවත නැවත සිහි කරන ක්‍රම හදාගන්න. බලන්න කොහොමද ගෙවුනේ කියලා. මගේ උදෑසන ගෙවුනේ කොහොමද? මගේ දවල් ගෙවුනේ කොහොමද? මගේ රාත්‍රිය ගෙවුනේ කොහොමද? මගේ හවස්වරු ගෙවුනේ කොහොමද? අද දවස මගේ ගෙවුනේ කොහොමද? මේ සතිය ගෙවුනේ කොහොමද? මේ මාසෙ ගෙවුනේ කොහොමද? ඒ සිහිපත් කරන එකත් යෝනිසෝ මනසිකාරය තමයි. අපි මේ ඉදිරියේදී කතා කරන, මෙදින කතා කරන පච්චුප්පන්නතාවෙම තමයි. සම්භූතේම තමයි. නමුත් එතෙන්න සිහිය ගන්න කලින් අරටිකව සිහිපත් වුනේ නැත්තම් අර වගේ දෙයක් අපි සිහිපත් කරනවා කියලා කියන්නේ හුදෙක් දැනුමක් මතක් කරනවා විතරයි. හේතුව අපි කාලයක් දේවල් ඇසුරු කරන්න ඇසුරු කරන්න ඇසුරු කරන්න වචන පද හොඳට හුරු වෙනවා පින්තුනි. අපට වචන හොඳට හුරු වෙනවා. දැනුම හොඳට එකතු වෙනවා. දැනුම එකතු වෙලා වචන පද හුරු වුණාට පස්සේ හිතෙන්න පුළුවන් ඒ තමයි මගේ අවබෝධය කියලා. නෑ නෑ. වචන පද හුරු වුණා කියලා, දැනුම එකතු වුණා කියලා, ඒක කතත් කරා කියලා, ඒක නෙමේ අවබෝධය. ඔබේ දවස ඇතුලේ, ඔබේ ගෙවෙන ජීවිතයේ ඇතුලේ ඒක කොහොමද යෙදවිලා තියෙන්නේ? ඒක කොච්චර ප්‍රායෝගිකව භාවිත වෙලා තියෙනවද? කෙනෙක් ඉන්න සමහර වචනයක් කියා ගන්න බෑ. අනිච්ච කියන එක සමහර දන්නෙත් නෑ. හැබැයි එයාට අවබෝධයක් තියෙනවා යම් මට්ටමක. සමහර දහමක් කියා ගන්න බෑ. ලොකු දැනුමක් නැහැ. මතක හිටලා නැහැ. හැබැයි කරන දේ යම් හරි මට්ටමක යහපතක් හරි කියන මට්ටමින් අවබෝධයෙන් කරනවා. එයා ඉස්සරහින් ඉන්නේ. හේතුව මේ කාලේ වැඩිපුර ඉන්නේ උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙමේ. නෙය්‍ය පදපරම. වැඩිපුරම ඉන්නේ පදපරම. ඒ කියන්නේ ත්‍රි හේතුක හෝ දි හේතුක ඉතින් කියන්නේ අපි දන්නේ නැහැ ඉතින් ඒක. කොහොමද දන්නේ? ඒක ක්‍රමයක් තියෙනවා දැනගන්න. මෙරලා පොඩ්ඩක් බලන්න කොහොමද වෙන්නේ කියලා. දැන් ওই මාර්ගඵල හැම ගැන ලොකු ලොකු සැක තියෙනවා නම් බය වෙන්න එපා. අත් දකින්න අත් විඳින්න පුළුවන් මරණ මොහොතට. ඒ නිසා වචන හොඳට හුරු වෙද්දී, පද මතක හිටිද්දී, දැනුම හොඳට එකතු වෙලා තියෙද්දී හිතන්න එපා ඒක අවබෝධය කියලා. යම් සිදුවීම් ඔස්සේ අර ගත අගත කියලා ගෘහම කියන්නේ නේද? ඒ සිදුවීම් ඔස්සේ බලන්න තමන් කොච්චර මේක ප්‍රායෝගිකව යදෙනවද? අඩු ගන්න පස්සේ හරි මතක් වෙනවද? එහෙමුන් නැත්තම් වහ වහ එකට ප්‍රතිකර්ම යදවා ගන්න ඕනේ. අර නිර්ආමිෂ ප්‍රීතියක් හදාගන්න පුළුවන් සතුටක් සතුට කියන එක භුක්ති විඳින්න. යහපත කරපු යහපත කරගත්ත යහපත උණ යහපත නැවත නැවත සිහිපත් කරන්න. ඒ නිර්ආමිෂුවේ විඳින්න. නැත්තම් දුක් විඳරක් විඳින්න එපා. කොහොමද දුක හැදෙන එකේ දුක් විඳිනවනේ? දැන හොනො දැන නේද? අරක විඳින්න. ඒ නිසා සිහිපත් කරන්න ඕනේ. හේතුව ගොඩක් මිනිස්සුන්ගේ පිඟුතුනේ අන්තිම මොහොතේ කියන්න කෝටියක් දේවල් තියෙනවා. හැබැයි තෘප්තිමත් නැහැ. කරපු දේවල් ළඟ අපි කිව්වේ ඒකයි කියන්නේ මේ. කරපු දේවල් නොකර ඉන්නත් බෑ. හැබැයි කරලා වැඩකුත් නැත්තන්ට ඇවිල්ලා තියෙන්නේ. ජීවිතේ එතෙන් හිර වෙලා තියෙන්නේ. ඒ ඇස්සේ තමයි මේ වෙලාවල් හොයාගෙන 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 මේ යන්න හදන්නේ. ඒ කියන්නේ පාරවල් ගොඩාක් ඇස්සේ තව යහපත්ම පාර පේනවා. අර වගේත් යන ගමන් මේකෙත් පොඩ්ඩක් යන්න හදනවා. එහෙම නෙමෙයි වෙන්නේ ඉතින්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඒ දේවල් කරගන්න. නැත්තම් මේක පිඟුතුනේ බොහොම අමාරුයි. අද මේ හිතලා බලන්න මාසයක් ගියානේ පිඟුතුනේ. ජීවිතෙන් මාසයක් ගිහිල්ලා. අවුරුද්දෙන් තව මාස 11 හරියටම දිනලා තියෙන්නේ. මේ මාසේ බලන්න කොහොමද මේ මාසේ මේ අවුරුද්දේ තමන් දැන් දාගත්තා හිතන්නේ දැන් මේ අවුරුද්දේ මෙහෙම කරනවා දාගන්න ඇති කරගන්න හිතපු දේවල් ඇති 31 වෙනිදා හරි ගිය අවුරුද්දේ හදෝ ප්ලෑන් නැති දැන් බලන්නකෝ ඒ ප්ලෑන් එකේ මේ මාසේ කොච්චරක් ඇචීව් වුණාද කියලා. එහෙම ඉතින් වෙන්නේ නැහැ. ඔහොම මේ අවුරුද්ද යනවා. ඒ නිසා මේ අපි නිතර හම්බෙන හින්දා මේ කියන්නේ. මං කියන්නේ මුකුත්ම වෙලා නැහැ කියලා. හැබැයි කරගන්න තව ගොඩක් පුළුවන් තව සිහියෙන් හිටියොත්. ඒ නිසා ඒක හදාගන්න. ඒකට වැඩ පිළිලක් ඉක්මන් යොදාගන්න. හොඳටම පරදින්න තැන් තමයි පිඳුනේ. බුදුහාරු දේශනා කරේ කන්ති පරමන්ත බෝධික්ක ගැන බුද්ධ අනුශාසනාවේ. ඉවසීම කියලා දැන් කතා කරේ. දැන් ඉවසන්න තියෙන්නේ මොනවද හැම වෙලාවෙම? මෝහය ඉවසාගෙන දින්නේ නැත්තම් මෝහයට පත් වෙලා දින්නේ. දැන් ඉන්නවා කියන එක ඉවසගෙන ඉන්නවද නැත්තම් ඉන්නවද? දැන් අපි ඉන්නවනේ. නෑ කියන්නේ බා. ඉන්නවනේ. දැන් ඉන්නවා කියන එක ඉවසගෙන ඉන්නවද නැත්තම් ඇත්තටම ඉන්නවද? ඉන්නවා ඉන්නවා. හොඳට ඉන්නවනේ. මේ ලෝකේ ආස්වාදම දේ මොකද්ද පිඟුතුනි? ඉන්නවා කියලා හැඟෙන එක. මේ ලෝකේ දුක්ඛිතම දේ මොකද්ද? ආන් අර ඉන්න කෙනා මැරෙන්න යන එක. ඉන්න කෙනා නැති වෙන්න යන්නේ. ඉන්න කෙනා අහිමි වෙන්න යන්නේ. ඉන්න අයගෙන් තමන් අහිමි වෙන්න යන්නේ. ඉන්න කෙනෙක් අහිමි වෙන්නේ. දෙයක් කැඩෙන එකද දුක නැත්නම් ළඟම කෙනෙක් අහිමි වෙන එකද දුක? මං කියන්නේ දුක කියන්නේ මේ විඳින දුක. ගෙයක් කැඩෙනවා. ගේ හුලඟට ගහගෙන යනවා. ගේ හුලඟට ගහ යන්නේ නැහැ. ගන්න පුළුවන් නේද? ගේ ගං අතුරට අයිය පෙර දගිය අවුරුද්දේ උනේ නේද? ගේ යට වුණා. ගේ බේරිලා මුළු පවුලම යට වුණා. දැන් වැඩිපුර දුක මොකද්ද? තියෙන දෙයකට වැඩි ඉන්න කෙනෙක් නැති වුණොත් ගොඩක් දුකයි. ඒ වගේම තමයි ඉන්න කෙනක් නැති වෙන්න යන බව දැනුනොත් එහෙම කොහොම වේද? දරන්නම් බැරිද ඒක? ඉන්න කෙනා නැති වෙන්න යනවා. ඉන්න කෙනා හිමි වෙනවා. ඉන්න කෙනා මැරෙන්න යනවා. ඔක තමයි අමාරුම දේ. එහෙනම් මේ ලෝකේ ආශ්‍රවාදම දේ තමයි සැපසාර හොඳම දේ තමයි ඉන්නවා කියන එක හොඳට දැනනවා නම්. ඔය ඉන්නවා කියන එක හොඳට දැනන තැන් දෙකක් තියෙනවා. හොඳට ඇල්න තැනයි හොඳට ගැටෙන තැනයි. ඇලීමේ ගැටීම තමයි ඉන්නේ. ඔක තීව්‍රව දැනනවා. දැන් මෙහෙම මං අහන්නම්. දැන් සාමාන්‍යයෙන් මගුල් ගෙදරක එහෙම ගියාම හොඳට ඉන්න බව තේරෙන්නේ නැද්ද? මල ගෙදරක ගියාම තේරෙන්නේ හොඳට ඉන්නවා කියලා. මල ගෙදර ඉද්දී පවුලේ ඥාතීන්ට අම්මනම් මැරුණේ දුවට හොඳට තේරෙනවා ඉන්නවා කියලා. ඒ ද්වේෂයෙන් හිවත් දැන් ශෝකය කියන දේශේ කොටසක් නේ. එයා එතන ඉන්නවා. දැන් මගුල් ගෙදර හොඳටම ඉන්නේ කවුද? මනමාලි. ඊළඟට මනමාලයා. ඇයි සතුටින්ම අපි එහෙම කියමු ඉතින් මේ නින්දා කරනව නෙමෙයි මේ මම කියන්නේ මේ දහම තේරුම් ගමුක අපි. ඒතොර හොඳටම ඉන්න බව දැනන්නේ කාටද? ජීවිත කාලෙ නැතත් ඒ වෙලාවට අර මේකප් කරන්න ඕන හැම වෙලම ඉස්සරහින් ඉන්නවනේ දාඩිය දැම්මනම් පොඩ්ඩක් පිහලා නේද පිය පිය තියලා තියෙනවනේ ඒ කියන්නේ හොඳට ඉන්න ඒ දිනේ හදලා දෙනවා ඒ ගොඩාක් මහන්සි වෙන අය විවාහ මංගල දවසකට හොඳටම ඉන්න දවස දැන් ඔබ වැඩි ඔබ ගියොත් එහෙම දැන් මේ දැන් මෙහෙ ඇවිල්ලා නිකන් ඉන්නා වගේ දැනුණා නිකන් ඉන්නවද කියලාවත් ඉන්නා වගේ හොයාගන්න බැරි මට උනේ මෙහෙ ඉන්නේ දැන් සාමාන්‍යයෙන් මගුල් ගෙදරකට යන්න කලින් ඉන්න බව හොඳට හොඳට ඉන්න සති ගාණක් මහන්සි වෙනව නේද නෑ ඇත්තටම නිකන් එදාට ගමන එහෙම පොඩ්ඩක් වෙනස් වෙන්නේ නැද්ද ඒ හොඳට ඉන්නවා තරුණ කාලේ තමයි හොඳටම කට්ටිය ඉන්නේ වයසටදී ඉතින් ඉන්නවට ඉන්නවා නේද ඉතින් ඉන්න හොඳට ඉන්න බව හොඳට ඉන්න බව දැනනවා එහෙනම් මේ ලෝකේ ආශාවදම ඉන්න එක හැබැයි කොහොම හරි ඉන්න ඕන මොන විදියෙන් හරි ඉන්න ඕන එහෙනම් ওই ඉන්න කෙනා නැති එක තමයි අමාරුම දේ ආශාවදම දේ ඉන්න එක එහෙනම් ඔය ඉන්නවා කියන තැනට හෙවත් මේ ඉන්නවා කියන හෙවත් මේ මෝහයට මග වඩනවා කියන එක ලේසි නෑ ඒකට මග වඩා ගන්න ඒක අන්න එතන තියෙන ස්වභාවයට මේ පච්චුප්පන්නතාවය තුලින් මේක දකින්න දැන් අපි කතා කරන සිදුවීමක් කියන තුලින් හරි මේක දකින්න නම් හිත පුරුදු පුහුණුලා තියෙන්න ඕන එහෙනම් බලන්න ඕන තමන් ගෙවෙන ජීවිතේ වැඩිපුර ඇලුන තැන් වලට වැඩිපුර ගැටුන තැන් වලට ඇලෙන ගැටුන තැන් වලට කොච්චරක් දහම තමන්ගේ තමන්ට කොච්චරක් දහම යෙද වෙනවද තමන් දහමෙන් කොච්චර ප්‍රයෝජන ගන්නවද එහෙම නොයදෙන තැනකට එහෙම නොයදෙන ක්‍රමවේදයක් එහෙම නොයදෙන ක්‍රමවේදයක් නම් තියෙන්නේ අනිත් වෙලාවට මග වඩනවා කියලා හදන්නේ ඇත්තටම දැනුම සිහිපත් කරන එක තමයි. ඒක හොඳයි මොකටවත් මොකවත් කරනවට මොකවත් කරන්නේ නැතුව ඉන්නවට වැඩිය. ඒක හොඳයි. නරක නෑ. නමුත් Tamanට හොඳට අර හොඳට ඉන්න බව දැනෙන තැනක්නේ. සැපෙන් හරි දුකෙන් හරි ඉද්දි. දැන් හොඳට ඉන්න බව දැන් දන්නවා. තරහ ගිහිල්ලා අපි කියන්නේ මට තරහ ගියෙන් හිටිය මට ඉන්න උන් හිට තැන් අමතුල කියන්නේ කියලා නේද? උන් හිට දැන් අමතුනල් කියන්නේ එච්චර තරහ ගියා කියලා කියන්නේ ඒ කියන්නේ දැන් හොඳට ඉන්නවා ඒ කියන්නේ ඉන්න එක කොච්චරද කියනෝ නම් ඉන්න තැන මතක නැති මට්ටමට ඉන්නවා කමක් නැහැ හැබැයි බලන්න ඕන උන් හිට දැන් අමතක වෙද්දි උන් හිට දැන් අමතක වෙද්දි මතක් වෙන්නේ මොකද්ද කියලා ගොඩාක් දේවල් වලට ඇලෙන්නේ දැන් මෙහෙනම් සාමාන්‍යයෙන් කාඩියෝ දීපතු ඉන්නේ තියෙන්නේ නේ සාමාන්‍යයෙන් එහෙම වළඳන්න මෙලෝ රහක් නැහැ නේද මේ ලෝකේ රහක් නැහැ නේද වළඳන ඒවා ඒ මෙහෙ නැන් කැමතිම කැම උවිල බලන්නකෝ කන වෙලාවට උන් හිට දැන් මතක නැ නේද ඔය ආගමන් ටීවී එකත් ඔන් කරගත්තොත් එහෙම කනා කියලාවත් දන්නේ නැහැ නේද ඒ කියන්නේ උන් හිට දැන් අමතක වෙලා නේද ඒලට තින්නේ බලන්න උන් හිට දැන් අමතක වෙන තැන් වලදී කොච්චරක් දහම සිහිපත් වෙනවද කියලා උන් හිට දැන් උන් හිටි තැන් ගැන හිටපු තැන් නෙමෙයි මේ මොහොතේ උන් හිටි තැන් ගැන අදහසක් නැති වෙලාවට සිහිපත් වෙන මොනවද කියලා බලන්න. අඩුම ගානේ බලනද බලන දවසේ කොහොමද වෙන්නේ කියලා. බුදුන් දේශනා කරන ඉවසන්න. රාගේ ඉවසන්න. රාගේ කියලා කියන්නේ රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග, ස්පර්ශ රාග, ඔය ඔක්කොම රාග. ඒ කියන්නේ අපි යමක් අග්‍රයි, සැපයි, ආශ්වාදයි කියලා ගත්තනම් ආන් ඒ දේවල් පස්සේ හඹාගෙන ගියා කියලා ඒ දේවල් ලබා ගන්න ගියා කියලා ඇති වෙන්නේ නැහැ. ඒකයි එකම කෑම කන්න වෙනවා. හදලත් කන්න වෙනවා. කන්න පුළුවන් විදිහට හදා ගන්නත් වෙනවා. හැබැයි කොච්චර කෑවත් ඒ කෑම කන එක ඇති වුන්නේ නැහැ. හැබැයි කන්න වෙලා නොකා ඉන්න බෑනේ. ඒ වගේ තමයි හැමදේම. නොකර ඉන්න බැරි තැන්ටපත් වෙලා තියෙන්නේ ආශාදේ දැනෙන එක නවතින්න ආශාදේ දැනෙනවා හැබැයි ඒ වෙලාවට එක දෙයක් වෙනවා උන් හිටිතෙන් අමතක වෙනවා ඒ වෙලාවට කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද ඉන්නේ කොහොමද අමතක වෙනවා හෙවත් අසිහියටපත් වෙනවා හේතුව ඔය රාගයත් ඔය ද්වේෂයත් මෝහයේ මිශ්‍රයි. රාග මෝහ, රාග මෝහ ද්වේෂ මෝහ මෝහ. හැබැයි හොඳට ප්‍රකටව දැනන, ඒ කියන්නේ 11 මහා ගින්නෙන් හොඳට දැන් ගිනි ගන්න වෙලාව. ඒක හොඳට තීරෝ දැනෙනවා Tamanට. එහෙනම් බලන්න ඒ වගේ තැන් වලට ඉන්න එක උන් හිටි තැන් අමතක වෙන මට්ටමට ඉන්න තැන් වලදී ගහ මේ ඕගේ මේ සසර ඕගේ ලොකුවට ගහගෙන බව දැනෙන තැන් වලදී කොච්චරක් දහම සිහිපත් වෙනවද කියන එක. නැත්තම් මරණය කියන බයදිරියෙත් ඕක තමයි වෙන්නේ. මම මැරෙන්නේ නැති කියලා බය වෙන එක බලන්න. පිනක්වත් සිහිපත් වෙන්නේ නැහැ ඊට පස්සේ. අම්මෝ කියලා දැනේ. දැන් මැරෙන බව දැනෙනවනේ. මැරෙන්න යන බව අන්තිම තප්පරේ හරි තේරෙනවනේ. අර පුරුදු කරපු හිත නැත්තම් පුරුදු වෙලා නැත්තම් භයානකයි. එනිසා ඒ වගේ තැන්වල බුදුරජාණන් දේශනා කරනවා ඉවසන්න, යහපත දකින්න, යහපත අයහපත දැකලා ඉවසන්න. ඒකයි බුදුහාම දේශනා කරේ. පින පිනක් පින විශ්වාස කරන්න. පිනක් තියෙනවා, මෞපියෝ ඉන්නවා, ශ්‍රමණ බ්‍රාහ්ම මේ ධර්මය ඔබක ශ්‍රමණ බ්‍රාහ්ම ඉන්නවා, දානේ විපාක තියෙනවා. ඒකයි දස වස්තුකේ මිත්‍යා දෘෂ්ටි තමයි ලෝකෙ තියෙන දරුණුම දේ බුදුහාම දේශනා කරේ. ඒක කෙමණක් කියලා කිව්වා. මිත්‍යා දෘෂ්ටි කෙමණක් කියලා කිව්වා. හැබැයි දස පුණ්‍යක්‍රියා, දස කුසල් ඒ වගේ පැත්තට මේ හිත යොදව ගත්තා. ඒ කියන්නේ මේ තියෙන දේවල් සම්බන්ධයෙන් යහපත අයහපත ගැන දන්නවා. සම්මුතිය තමයි. පරමාර්ථයේදී මේ දේවල් ඊට එහාට තීරණව තමයි. නමුත් ඒ ටික අපි මුලින් පිළිගන්න ඕන. තරහ ඇති කියලා කියන්නේ නැහැ. මුකුත් නැහෙනි තරහ ගියාට. ඒ මොනවද ඒ කියන්නේ? මේ හොඳටමයිලා. ඔහොම ඒව නැහෙනේ. ඒ හිත හදාගන්න කියන මේ අර තරුණයන් බසකෙතෙන් බයිලා. ඒ හිත හදාගන්න කියන ඒවා. එහෙම නැහැ මේ හොඳටමයිලා හිත හදාගන්න. ඕක අනිච්චයිනේ පුතේ. ඔය මුක්ක මුක්කෙක්වත් නැහැ ඔතන. මේ හොඳටෝම ඉන්නවා. ඉන්න කෙනත් ඉඳගෙන, ඉන්න කෙනෙක් ඉන්න බවත් එළියෙත් පෙනිපෙනි, ඉන්න කෙනා එළිය කෙනා ඉන්න බවත් හොඳටම දැනගෙන තර කරගෙන කියනවා. ඔතන මොකෙක්වත් නැහැ. හිත හදාගන්නවා. හිත හදාගන්න හොඳයි. නමුත් හිත හදාගත්තා කියලා ඉවරලා දුක දුර වෙන ප්‍රතිපත්තිය හැදිලා නැහැ. එහෙනම් දැන් බලන්න ඕනේ ඉතින්. චුට්ට චුට්ට බලන්න. අඩු ගන්න ඉවසන්න. බැරි හින්ද නෙමෙයි. එහෙම ඉවසන්න එපා. බැරි හින්ද ඉවසන කොටසක් අපි දිනවන්නේ නේද? ඒකත් හොඳයි. මං කියන්නේ ආපස්සට බලන්න පුරුදු වෙමු. ඒක තැනක මේකයි දැන් මේ මාර්ගයේ අධ්‍යපින සමහර සිටුේෂන් තියෙයි, සමහර අවස්ථා තියෙයි. හැබැයි ඔබට යම් ක්‍රියාවක් නගන්න වෙන. දැන් ඔය සමහර ඔය ආරක්ෂක අංශයේ මහතුරු අපෙන් අහන එක අපේ හැමෝටම ඉතින් අපි දැන් නීතියේ ක්‍රියාත්මක කරන්න එපැයි. ඉතින් හො මොකක් හරි ප්‍රශ්න උත්තරේ ඌ ඇරස් කරා, ඒ මනුස්සයා ඇරස් කරන්න එපැයි. දඩකොල ලියන්න එපැයි. හැබැයි චේතනාව බලන්න. රස්සාවට ලැබුණා තමයි දැන් කරන්න දෙයක් නැහැ නේ. බෙ සත්තු මරන්න අස්සම් කරනවම නෙමෙයිනේ. බලන චේතනාව මොකද්ද කියලා. සමහර දේවල් තියේ කරන්න වෙන. හැබැයි චේතනාව මොකද්ද කියලා බලන්න. සමහර දේවල් තියේ ඉවසන් හිටියොත් ඒ දේවලුත් වෙන. ඔයක තැනක කියනවා අපි මේ ශාසනයේ කොච්චර ආශ්චර්යද කියනවනම්. මේ ශාසනයේ අවබෝධ කරගත්ත පිස්ස කොහොමද කියනවනම්. ඒක දවසක් පිංගුතුනේ බ්‍රාහ්මණ පවුලක බමුණයි බැමිණි ඉන්නවා, දරුවෝ නැහැ කට්ටියට. මේකට ගොල් ලොකුවට පින්දහම් කරන කට්ටියක් නෙමෙයි. දවසක් මේ බැමිණිට හිතෙනවා දානයක් දෙන්න ඕන කියලා. බමුණට කියනවා විහාරයට ගිහිල්ලා හාමුදුරු හතර නමක් එක්ක එන්න කියලා. දැන් මෙහි සමහරට දානට හාමුදුරු වඩින්නේ නේද? මම බලන්නේ. දැන් හාමුදුරු හතර නමක් බමුණට දුන්නා. ඒ කියන්නේ විහාරෙන් එක්කන ආවා. දුන්නේ පොඩි හාමුදුරු හතර නමක්. පොඩි හාමු හතර දෙනා වඩම්මන් ආවට පස්සේ බැමින්ට හොඳටම තරහ ගියා. කවුද මේක ආවේ කිව්වා. ලොහු කට්ටිය නැද්ද ඇහුවා. ඊට පස්සේ ගියාට පස්සේ දුන්නේ මේ පොඩි හතර පොඩි නම් වල හතර දෙනෙක් තමයි අපට. ඔබට බලන්න දැන් දානට වඩන එහෙම වෙනවද දන්නේ නැහැ. ඉතින් ගිහි කාලේ ඉස්සර හරි වෙන්නේ නැති නේද? දන් දෙන්න ලේසි නෑ නේද? ඔබ මේක කතා පොඩ්ඩක් අහන්නකො දෙන්න කියලා. ඊට පස්සේ කතා කියන්නේ. කවන්නේ මේ 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 වගේ තියෙන පුදුම දේවල්. මේ හිතාගෙන අපි ගන්න මේ කියන්නේ. ඉඳලා අපි එතකොට පිංගුතුනි කියනවා එක්කෙනෙක් හරි ටිකක් වැඩි හිටි ලොකු හඳුනමක් කෙනෙක් අයපාරක් යවනවා. ඊට පස්සේ කවුරුත් හම්බෙන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් ඉන්නවා දකින්නවා. උන් අර කියනවා බෙන්න මහගෙදර ප්‍රශ්නයක් නෝනා හොඳටම දොස් කියන මේ උදේවරුේ දැන් මේ හොඳටම දොස් කියනවා අනේ සාරිපුත්තයන් වහන්සේ වඩිමු කියලා ඉවරලා. දැන් උන් අර කියන්නේ නැහැ කවුද ඇතුළේ ඉන්නේ කියලා. උන්හත වඩනවා. වැඩිලා බැින්නම් මේ හාමුදුරුවෝ අඩුයි කියලා නෙක්කෙන්නේ. බැින්නම් හතර නමක්ම ඉන්නවා පොඩි හතර නමක්. ආ මේ හාමුදුරුවෝ ඉන්නේ කියලා උන්හත දොරලඟ හැරිලා යනවා. උන්හත වඩින්නේ නැහැ දාන්නට හැපෝ හැරිලා යනවා. ඊට පස්සේ අය පාරක් පිටිපස්සෙන් ගියම බැනම් මොග්ගලණ මහරහතන් වහන්සේ හම්බෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මෙහෙ වඩන කියලා අයෙක් කියනවා. උන්වහන්සේ ඇවිල්ලා ආ මේ හතර දෙනෙක් මෙතන වැඩ ඉන්නේ කියලා ආපහු හැරලා යනවා. දැන් බැමිණ කියනවා මුන්ට දන් එපාත් දන්නේ නැහැ. දැන් අර හාමුදුරුවෝ දැන උදේ ඉඳලා ඉඳගෙන ඉන්නවා දාහනේ වතුරවත් නැහැ. කීනනු කතාවේ වතුරවත් නැහැ. ඊට පස්සේ මේක සක්‍රිය දකින්නවා. ඊට පස්සේ මේ බැමිණ කියනවා වැඩිහිටි එක හාමුදුරු නමක්වත් නැත්තම් යාග හෝම කරන වයස බමුණෙක් හරි කමන්න එක්කින්න කියලා වල්ලා දාන දෙන්න. දැන් ලොකු ආසන පානලා තිබ්බේ මේ පොඩි හතර නම දැක්ක ගාම පැනෙවා පුංචි ආසන. දැන් ලොකු ආසන හතර කවුරුත් නැහැ. පොඩි ආසන හතර පානලා දැන් පොඩි නම වල හතර දෙනා ඉඳගෙන බිම්බලන් ඉන්නවා. ලොකු ආසනත් නැහැ. දැන් ඒවගේ ඉඳගෙන දුන්නේ නැහැ. කකුල් දෙක බිම දින්න නැතුව සමාදෙට. උසයි ඒවා. ඉතින් පොඩි ආසන පැනෙවුවා. දැන් අර ලොකු ආසනයක ඉඳවන්න ලොකු පුටුවේ ඉඳවන්න කිව්වා කවුරුත්ම නැත්තන් යාග හෝම කරන බමුණෙක් හරි කමන්න එක්කින්න කියලා. දැන් සක්‍ර දෙවියෝ මේක දැකලා ඉවරලා මේ හාමුදුරු හත දෙනා අපහතර පතුලන බව දැකලා ඉවරලා වේශයක් මවාගෙන එනවා. ආවට පස්සේ දැන් බමුණට හම්බෙලා දැන් මේ යාග හෝම කරන බමුණෙක් වගේ අරන් එනවා එක්කිනවා. ආවට පස්සේ මෙයා දැන් කරන්නේ අර හතර නමට වඳිනවා. වන්දල ඉවරලා එයාට තමයි අර උස පුටුව අර පුටු හතරෙන් මුලින් පනලා තිබ්බ ලොකු පුටු හතරෙන් ලොකු පුටුව පනලා තිබ්බ එයාට ඉඳ ගන්න කියලා. එයා අර හතර දෙනාට වන්දල ඉවරලා අර පල්ලැහැම් පුටුටත් බිමින් ඉඳ ගන්නවා. දැන් මේක දැකලා පස්සේ බැමින්ට හොඳටම තරහ යනවා. තරගලා මේක එලිට දාන්න කියලා කියනවා මේක මොකෙද්ද මේ කියලා. දැන් එලිට දාන්න හදනවා අදිනවා අදිනවා අදින්න බෑ. බැයිලු. අපි දන්නේ නැහැ. හරිද? තිය විදිහට. එතකොට දැන් ඊට පස්සේ අන්තිම නගින මම මේ අහවල් කෙනා කියලා කියනවා. ඒත් බැමිණි පිළිගන්නේ නැහැ. බැමිණි පිළිගන්නේ නැහැ. ඊට පස්සේ දැන් කරන්න දෙයක්වත් නැහැ. පරක්කුත් වෙලා අන්තිමටම බැන බැන දාණේ දෙනවා. දාණේ දෙල ඉවරනාට පස්සේ මේ හතර දෙනා මේ පස් දෙනා දැන් හතර දෙනයි හාමුදුරු හතර දෙනයි පොඩි හාමුරු හතර දෙනයි සක්‍රදේවියෝයි ඉර්ධියෙන් වැඩියලු. වැඩෙද්දි හිල් පහක් හැදුනලු ගෙදර. හිල් පහේ ගෙදර කියලා නමක් කඩුණේ ගෙදරට ඊට පස්සේ. හරිද? මේ වගේ ලොකු ගහ දහම් අරතත් ඇති ඉතින්. හිල් පහක් හැදුනවලු. එතකොට ඊට පස්සේ දැන් මේ කතාව ස්වාමීන් වහන්සේලා පොඩි හාමුදුරුවෝ ටික ගිහිල්ලා ආරාමේ කියන්න ගත්තලු. අපට අද දවසේ අද හොඳ වැඩේ තමයි වුනේ මෙහෙම දෙයක් වුණා කිය කියන්න ගත්තලු. ඊට පස්සේ එතනම ලොකු හාමුදුරුවෝ අහනවා ඔබ වහන්සේලා තරහ ගිහේම නැද්ද? ඔබ වහන්සේලාට බණිද්දි ඔය කට්ටිය බැන්නේ හැම නැද්ද? දොස් කීවේ හැම නැද්ද? කියනවලු නෑ අපිට එහෙම වුනේ නැහැ. අපිට ගාණක්වත් නැහැ. අපි මානසිකාරේ හිටියා බිම්බලන් හිටියා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා වැඩලා ගියා. මුගලන් මහරහතන් වැඩලා ගියා. අන්තිම සක්‍රිය ඇවිල්ලා තමයි බේරගත්තේ කියලා කිව්වලු. නැත්තම් අද අපිට දාණෙත් නැහැ කියලා කිව්වලු. තරහ ගියේ නැහැ කිව්වලු. දවස් හාඳුරු කියනවලු පේනවනේද මේ පොඩි 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 හාඳුරු ටික අරහත් වගේ කතා කරන විදිය. මේ පොඩි අවුරුදු 7-8 මේ පොඩි වුන් හතර දෙනා මේ අධිගමයන් වගේ කතා කරනවා. මේ රහත් වගේ කතා කරන විදිය කියලා ඉවරලා දුරන්වාසේ හම්බල ගින් මේ කතාව කිව්වලු. බෙන්න මෙහෙම දෙයක් වෙලා මේ අහවල් හතර දෙනාට මේ කට්ටිය ඇවිල්ලා දැන් බෙන්න මෙහෙම අර බාසං කියතෙන් පම්පෝරියක් ගහනවා කියලා. ඒක මගේ වචනයක් ඈ. දැන්ින් මේ අවස්ථාව කියනවා. ඉතින් අර කඩේ හිතා ගන්න බැලු දැන් මේක බැන බැන ඉදි දැන් නැකිట్లా එන්න එපේ හැරණා. දැන් දන් හම්බෙන්නේ නැද උදේ ගිය කට පිරිසනේ මේ. එතන ඉඳලා තියෙන්නේ සංකිච්ඡ හාමුදුරුවයි, පණ්ඩිත කියන හාමුදුරුවයි, සෝපාක හාමුදුරුවයි, රේවත හාමුදුරුවයි. පොඩි හාමුදුරුව හතර දෙනෙක්. බුදුහාමුදුරුවෝ ඒ කතාව වල කියනවලු, අවිරුද්ධං විරුද්දේසු අත්ත දණ්ඩේසු නිබ්බුතං සදානේසු අනාදානං තමහම් බෘහි බ්‍රාහ්මණං. අවිරුද්ධං විරුද්දේසු අත්ත දණ්ඩේසු නිබ්බුතං සදානේසු අනාදානං තමහම් බෘහි බ්‍රාහ්මණං. රහතන් වහන්සේලා හතර දෙනෙක් මේ. සාරිපුත් ආමරු ආපෝ හැරුණ ඒකයි. මුගලන් මර ආපෝ හැරුණ ඒකයි. මේ එදා ඒ ශාසනේ ඒ කාලේ හිටපු ලාබාලම රහතන් වහන්සේලා හතර දෙනා. අහත පිරිස මේ පොඩි කට්ටිය. ඒ නිසා තමයි දුන්නේ අර බැමිණ අර බමුණට දන් දෙන්න කියලා. කියනවලු බෞද්ධ දේශනා කරනවා. අවිරුද්ධං විරුද්දේසු විරුද්ධවාදීන් අතර විරුද්ධේවල් කියන අතර විරුද්ධේවල් කතා කරන විරුද්ධකම් වෙන අය අතර අවිරුද්ධව ඉන්න ඕන. දොස් කියන්නේ නැතු ඉන්න ඕන. දඬු මුගුරු ගත්ත අය අතර දඬු මුගුරු ගන්න නැතුව ඉන්න ඕන. මේ පංචකාමයේ මම මගේ කියා ගන්නන් අතර පංචකාමයේ මම මගේ කියලා හැංගෙන්නව නැති පිරිසක් ඉන්න ඕන. ආන් ඒ කෙනා බ්‍රාහ්මණෙක්, ඇත්තම බ්‍රාහ්මණෙක් කියලා. ඔය දන් දුන්න කෙනා නෙමේ බ්‍රාහ්මණ, බෙන්න මේ කට්ටියයි බ්‍රාහ්මණ කියලා. පිඟුතුනි, ඒ නිසා දානෙ දෙද්දී දන් දෙන්න වෙද්දී කවුද ආවේ කාටද දෙන්න කියලා හොයන්න යන්න එපා. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. තමන්ගේ පැත්තෙන් සූපත් කරගෙන තමන්ගේ පැත්තෙන් ප්‍රසු කරන දානෙ දෙන්න. ලේසි නැහැ. ඒ නිසා මම මේ කරුණු කාරණා කීපයක් කිව්වේ මේ දවස්වල අපි ගොඩාක් පින ගැන කතා කරන නිසා. හැමදෙනාම ගොඩක් සිහියෙන් අවබෝධයෙන් ඉන්න මේ ගෙවෙන කාලේ මේ වෙන දේවල් එක්ක හිතේ අප්‍රසාදයෙන් නැගෙන දේවල්මයි වෙන්නේ. තියෙන ප්‍රසාදයක් නැති වෙන දේවල්මයි වෙන්නේ. ඒවටම තමයි හූමිට තියන්න වෙලා තියෙන්නේ. දැන් සමාජ මාධ්‍යයෙන් පරිහරණය කරනවා නම් එක එක ප්‍රශ්න රටේ. ඉතින් ඒවා ගිනි අරන් සමහර ඔබට ආරංචි වෙන දේවල් එක්ක. ඉතින් ඒ නිසා හිතේ ප්‍රසාදය හදාගන්න පරිසර නැහැ. ඒ නිසා පුළුවන් තරම් ලැබෙන අවස්ථාවේ කරන දේ තුල වැඩකට එහා මේක යහපත වෙනුවෙන් කරගන්න අවශ්‍ය පරිසරය හදාගන්න. නැත්තම් මේ අපි කතා කරන දහම් අපි හැමෝම කතා කරලා අන්තිමට මේ පොත වහලා අපි ඊළඟ පොතට යන්න වෙයි. ඒ නිසා ඉතින් ඒ නිසා පිටුනි ඒ පැත්ත සිහිපත් කරගන්න. අපි යම් දහම් කරුණට අද පොඩ්ඩක් කතා කරන්න පටන් ගමු. ඉතින් එතකොට අපි මේ දවස්වල හැමෝම කතා කරනවා පිටුනි පච්චුප්පන්නතාවය ගැන. මේ කතත් ඔක්කොම පච්චුප්පන්නයි තමයි. පච්චුප්පන්නතාවය කියලා කියන්නේ ප්‍රත්‍යෙන් උපදින මොහොත. හෙවත් ප්‍රත්‍යෙන් ඉපදීම. පිංගතුනි හේතු ප්‍රත්‍යෙන් හටගන්නේ මොකද්ද? මේ ලෝකේ අපි හැමෝම දන්නවනේ මේ හැම දෙයක්ම අපි හැම එකම දන්නවනේ හේතුඵලයි කියලා. ඒ නිසා ඒ කියන්නේ හේතුන් විශාල ප්‍රමාණයක හේවත් හේතුන් නිසා තමයි හැම වෙලාවෙම මේ යම් ඵලයක් හටගන්නේ. අපි දහම දැනගත්තා නැතත් මේක හේතු වශයෙන් මේක ඵල වශයෙන් කියන ඒ වචන දෙක නොදන්නවා වුණත් අපි හැමෝම දන්නේ නැද්ද? අපි හැමෝම දන්නව නේද යම් දෙයක් හැදෙන්න තව දේවල් ටිකක් එකතු වෙනවා කියලා. අපි පස්සේ බලමු කොහෙද හැදෙන්නේ, කොහොමද හැදෙන්නේ, කොයිලද හැදෙන්නේ කියන එක. නමුත් අපි හැම දෙයක් අපි ඕන දෙයක් ගැන දන්නවා තනි එකකින් හැදුණා නෙමෙයි. හේතු ගොඩක් එකතු වෙලා තමයි යම් දෙයක් නිර්මාණය වෙන්නේ. දැන් මේ වෙලාවේ අපි හිතුවොත් එහෙම ගෙදර කියලා ගෙදර කියන අපට ඵලය සිහිපත් වෙදී අපි දන්නවද ගෙදර කියන්නේ අපි අඩුම ගන්න දන්නවද ගෙදර ගොඩක් දේවල් හරි තියෙනවා කියලා නේද මේ සරල කරලා ගන්න ඈ අපි සාමාන්‍යයෙන් දන්නවද මේ ගෙදර කියන එක අපි ගෙදර කියලා ගත්තට ඕකේ ගොඩාක් දේවල් එකතු කරලා හැදුන එකක් කියලා ගෙදර දැන් අපි ගමුකු මේක තියෙන එකක් කියලා මේ තියෙන ගෙදර කියන එක අපිට සිහිපත්දී අපි දන්නවද මේ ගෙදර කියන එක තනි එකක් නෙමෙයි ගෙදර කියන එක තනි තමයි නමුත් මම කියන්නේ මේ ගෙදර කියන එක හැදුනේ ගොඩාක් දේවල් වලක එකතුවකින් හැබැයි අපි දන්නවා වෙන්න මෙහෙම තියෙන දේවල් එකතු වෙලා හොඳට අහගන්න මේ ලෝකේ තියෙන දේවල් එකතු වෙලා දැන් තියෙනවා ගෙදර කියන එක තියෙනවා මේ ගෙදර කියන එක දැන් තියෙන්නේ මේ ගෙදර කියන එක දැන් තියෙන්නේ තියෙන දේවල් ටිකක් එකතු කරලා හදපු එකක් තමයි මේ තියෙන ගෙදර තියෙන දේවල් ටිකක් එකතු කරලා හදුවගයක් දැන් ඒ ගෙදර තියෙනවා. එතකොට ඒ ගෙදරත් තියෙනවා. ඒ ගෙදර තියෙන්නේ දැන් මොනවද? තියෙන දේවල් ටිකක්. එහෙම තමයි දැන් අපි දන්නේ. දැන් මේ ලෝකේ පිළිගැනීම ඒ කියන්නේ අපි දැන් දන්නවද මේ නෑ මේ තියෙන දේවල් එකතු කරලා පස්සේ ඒ දේවල් නැති වෙලා දැන් ගෙදර තියෙනවද? එහෙම වෙනවද? නෑ නෑ අපි දන්නවා මේ ගල් වලින් හදලා තියෙන්නේ කම්බි වලින් හදලා තියෙන්නේ මේ මෙහෙන් 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 මේව මේ කොහෙන් හරි දේවල් ටිකක් තියෙනවා ඒ තියෙන දේවල් එකතු කරලා ගෙයක් කියලා හදලා තියෙනවා නැත්නම් තියෙන දේවල් එකතු කර කර ගෙයක් හදමින් තියෙනවා ගේ තියෙන දේවල් එකතු කරලා ගෙයක් හැදුවා නැත්තම් තියෙන දේවල් එකතු කරලා ගෙයක් හදන්න තියෙනවා. එහෙනම් මේ තියෙන දේ හදලා තියෙන්නේ මොන දේවල් වලින්ද? තියෙන දේවල් වලින්. අපි පිළිගන්නේ එතකොට වෙන්න මේ ස්වභාවය අපි කියමුකෝ කවුරුත් දන්නේ නැහැ කියලා. හැබැයි මේ ටික දන්නව නේද? දැන් මේ ටික නොදන්න මිනිස්සෙක්වත් වෙන්න පුළුවන්. ආ මේ හේතුඵල කියන වචන ටික දන්නේ නැහැ මේක දන්නේ නැහැ කියනකො මේක මුකුත් දන්නේ නැහැ. හැබැයි මේක දන්නව නේද? දැන් වාහනයක් කියන එක ගත්තාම දන්නව නේද? මෙන්න මේ වගේ කෑලි ටික එකතු කරලා තමයි තියෙන කෑලි දැන් හිතන්න මෙහෙම වාහනේ කැඩුනම හොයන්නේ තියෙන කෑලි නැති කෑල්ලක්ද? දැන් යනකම් වාහනේ අපි දැන් අහවල් කෑල්ල කැඩුනා. දැන් කැඩුනේ මොන කෑල්ලක්ද? තිබුණ කෑල්ල. දැන් හොයන්නේ මොන කෑල්ලක්ද? තියෙන කෑල්ලක්. ඒ තියෙන කෑල්ල දාගත්තට පස්සේ තියෙන වාහනේ යන්න පුළුවන්. තියෙන කෑල්ල කැඩුනට පස්සේ තියෙන කෑල්ල කොහෙන් හරි පංජිකාවත් හරි කමන්නේ හම්බෙලා හොයලාගින් හොයාගත්තට පස්සේ තියෙන කෑල්ල හයි කරගත්තාම තියෙන එකෙන් යන්න පුළුවන්. එහෙනම් මේක නොදන්න කෙනක් දන්නව නේද වෙන්න මෙහෙම සංසිද්ධියක් ලෝකේ තියෙන්නේ කියලා. හරියට මේ වගේ. අපි මව් කුසට ආවේ කොහෙන්ද දන්නේ නැහැ. හැබැයි කොයි හරි හිටියනේ. අපි දැන් එහෙම ගමුකෝ. වෙන්න මේ දුක්ඛ ලක්ෂණය කියන පොයින්ට් එක තේරුම් ගන්න බැරි යයි කියලා මේ අපි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ මේ දහම කොච්චර කතා කරත් මේක ප්‍රායෝගිකව යෙදෙන්නේ නැති වෙන්නේ ඇයි? ඒක මේ ප්‍රායෝගික පැත්තට මේ ගන්න යන්නේ ඈ. ඒකයි මේ සරල මෙතන ඉන්නෝනේ සමහර කට්ටිය මාසෙට පරගෙන කට්ටිය දින සමහර මේකයි මේ සරල කරලා ගන්නෙ. දැන් දන්න කට්ටිය හිතන්න එපා. ඌක ඉතින් අපි ඌක අපි දන්නවනේ. දන්නවා. අද උදේ මේද කීපාර යෙදුවද බලන්නකෝ දන්නේක. එහෙම වෙනවා. ඒ නිසා නැවත නැවත මේක කොහෙන් හරි තේරෙන තැනකින් අහුවෙන්නේ. එතකොට අපි දැන් දන්නවා, දන්න විදිහට ගියාත්මේ මං කොහේ හරි හිටියා, මං දැන් ඉන්නවා. ඒ කියන්නේ ඉන්න කෙනා මීට කලින් කොහේ හරි
හිටියා.
හිටියා නෙමෙයි ඈ, හිටියා. එයා මේ ලෝකෙට ආවා. මේකේ අවුරුදු 80ක් හිටියා. මේකේ අවුරුදු 80ක් ඉන්නව ඈ.
ආවිල්ලා ඉන්නවනේ.
මේකේ අවුරුදු 80ක් ඉන්නවා. ඉඳලා නොකියම ගියා. එහෙනම් කොහේ හරි හිටියා, කොහොම හරි ආවා, ඇවිල්ලා අවුරුදු 80ක් විතර ඉන්නවා, ඉඳලා මෙයා ගියා. මේ වගේම නෙමේ දෙකත්. කෙනෙක් හිටියා, ඒ කෙනා මේ ලෝකෙට ආවා, ඇවිල්ලා ඉන්නවා, ඉඳලා යනවා. හරියටම තියෙන දේවල් එකතු කරලා ගෙයක් හදනවා, ඒගේ තියනවා, ඒගේ කඩලා ඉඩම විකුණනවා වගේ. තියෙන දේවල් එකතු කරලා ඉවරලා ගෙයක් හැදුවා. දැන් ඒගේ තියෙනවා, ඒගේ හදලා තියෙන තියෙන දේවල් වලින් යම් දවසක ඒ ඉඩම විකුණන්න ගේ කඩලේ වල ඉඩම් වික්කා. උදාහරණයක් ගමුකෝ. ඒ වගේම තමයි කොහේ හරි කෙනෙක් හිටියා, ඒ ඉන්න මම මේ ලෝකෙට ආවා, ඇවිල්ලා දැන් මම මේ ලෝකෙ ඉන්නවා, ඉඳලා මම කොහේ හරි යනවා. ඔය ඉන්න මම මේ ලෝකෙට ආවා, මම මේ ලෝකෙ ඉන්නවා කියලා මතක හිතුන්නේ නැද්ද? මෙතන ගියාත්මේ මොන වයසෙන් වගේ හිටියා වගේද මතක් වෙන්නේ නැත්තේ සාමාන්‍ය? දැන් මේ පොයින්ට් එකක් ගන්න ඈ. දැන් ගිය ජීවිතේ හිටියේ කොයි වයසේද? ඔය වයසේ. ඔය දැන් අවුරුදු 60 නම් 60 ද ගිය ජීවිතේ හිටියේ? නැත්තම් අවුරුදු 5 ද හිටියේ? ඒක කොහොම හිටියත් කමක් නැහැ. ඉතින් හිටියානේ. ඒක කොහොම හිටියත් ඒව දැන් ඒක කියන්නේ ඒ ලොකු විමර්ශනයක් කරන්න ඕනේ නැහැ. හිටියානේ. දැන් වැලි ගෙදරක් හදන්න වැලි ගල් ගියේදී බලනවාද මේ? බලන අද කාලේ නම් බලනවා තමයි. නමුත් මේ ගඟට ගිහින් වැලි බලන්නේ නැහනේ. ගේන තැනකින් ගන්නව නේද? ඒ වගේ එච්චර හොයන්න දෙයක් නැහැ. දැන් තියෙන එකකින් තියෙන එකක් හදනවා වගේ කොයි හරි මං හිටියා. ඉඳලි ඉවරලා මං මේ ලෝකෙට ආවා. හැබැයි ඔය එද්දි මතක් වුණ නැ නේද මේ ගිය ජීවිතේ මම මොන වයසේ වගේ දින්නේ නැත්තේ? ගිය ජීවිතේ මම මොන වයසේ වගේ මැරෙන්නේ නැත්තේ? මේ ජීවිතේ මම මොන වයසේ වගේ මැරෙයිද? මං ඊළඟ ජීවිතේ උපදීද්දී අවුරුදු 50ෙම උපදීද? එහෙම හිතනවද? නෑ නෑ. එහෙම ලොකු අදහසක් නෑ. හිටියා, ඉන්නවා, අය උපදිනවා. ඒ කියන්නේ මේ ඉන්න තියෙන ලෝකේ ඉන්නවා කියන තියෙනවා කියන මේ ලෝකේ පින්වතුනේ හැම වෙලාවෙම අපට තුන් කාලයක් ගොඩක් ඇත්ත වෙලා තියෙන්නේ. එතකොට මේ ඉන්නේ හිටපු කෙනෙක් මැරිලා ඉපදිලා ඉඳලා අය උපදිනවා. තියෙන දේවල් වලින් තියෙන දේවල් එකතු කරලා ගියක් හදාගත්ත දේ තමයි දැන් මේ තියෙන්නේ. ඕක තමයි ඒ කැඩුවොත් කඩන්නේ. එහෙනම් මේ හේතුඵල කියන ධර්මතාවයෙන් නොදැන ගත්තත් යම් මට්ටමකට අපි දන්නවා මේ ලෝකේ යම් ක්‍රියාවලියක් වෙනවා කියලා. හැබැයි ඒ ක්‍රියාවලියේ ඉන්න තියෙන හරි ක්‍රියාවලියක් වෙනවා. ක්‍රියාවලියක් කියන්නේ එක වැඩපිළිවෙලක් වෙනවා. තව පැහැදිලි කරන්නම් මේක. අපි හොඳටම දන්නවා මේ ඉපදෙන කෙනා වයසට යනවා. ඒක මොකද්ද වෙන ක්‍රියාවලියක්. දැන් කියන්න එපා වයසට යන්නේ නැහැ කියලා. ඒතර අපි අහනවා වයස කීයද කියලා. ඒතර අවුරුද්දයි කියන්න එපා. පච්චුප්පන්න කියන්නත් එපා. පිටුදුනේ මේක මෙහෙම මේ කියන්නේ පුළුවන් තරම් මේ ප්‍රායෝගිකව අත්දැකීමකට මේක එකතු වෙන්න ඕන නිසා. නැත්නම් මේක තව ටිකක් එකතු කරලා ඉවරලා තනි පොඩ්ඩකින් කී හැකියි. නමුත් එහෙම කීවට ජීවිතේ එකතු වෙන්නේ නැහැ නේ මේක. ප්‍රායෝගික අත්දැකීමට එන්නේ නැහනේ. අපි දන්නවා හොඳටම ඉපදුනාට පස්සේ යන්නේ කොහටද? මැරෙ අපි කියන්නේ මැරෙන්න යන්නේ කියලා කියන්නේ. වයස යනවා කියලා කියන්නේ. වයස යනවා කියන්නේ අපි දන්නවනේ හොඳට මේක ක්‍රියාවලියක වෙන්නේ මේ කියලා. යම් ප්‍රොසෙස් එකක්, යම් ක්‍රියාවලියක්. අපි දන්නවනේ මේ තියෙනේම එකතු කරලා හදාගත්ත gedara හැමදම තියෙනවද නැත්නම් ඒකත් ටික ටික වසිරෙනවද? වසිරෙනවා. එහෙනම් මේ අපි මේ හේතුඵල ධර්මතාවයේ නොදැන ගත්තත් මේ වචන පදවලින් මේක නොදැන ගත්තත් අපි දන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ හැම එකක්ම එකතු යම් එකතුවක් තියෙනවා, එකතු වෙලා තියෙන්නේ. ඒ එකතු වෙලා තියෙන එකත් තියෙනව නෙමෙයි, ඒක මොකද්ද වෙන්නේ? වෙනස් වෙමින් තියෙනව කියලා තමයි තරන් ඉන්නේ අපි. දැන් ඔය ටික දැනගන්න, ඔය ටික නම් දන්නේ, ඔය ටික නම් බුදුබණ බුදුහාර කියන්නේ එන්නේ ඔය ටික කියන්නේ. දැන් ඔය ටික හැමෝම දන්නව නේද? දැන් මේ කියපු ටික බුදු වෙලාම කියන්න ඕන එකද නැත්නම් හැමෝම දන්න එකද මේ? හැමෝම දන්න එක. හැබැයි මෙතනින්ම පොඩි තැනකින් තමයි බුදුහාර කියන දේ තියෙන්නේ. හැබැයි අපි හැමෝම ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සම්මුතියෙන් එහා පරමාර්ථයක් කතා කරන්නේ නැහැ පිංගුතුනි. පරමාර්ථයේ අවබෝධුන තැනදී සම්මුතිය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පෙර නොයසු විරු දහම කියලා කියන්නේ මෙන්න මේ සම්මුතියේ තිබ්බ පරමාර්ථය තීරුණා. ආන් එදාට පස්සේ මේ දේවල් සම්බන්ධයෙන්ම කෙලෙස් හිත්වල හැටි වෙන්නේ නැහැ. හැවත් මේ දේවල් සම්බන්ධයෙන් තමයි මෙන්න මේවා සම්බන්ධයෙන් තමයි රාග දේශ මොහ හටගන්නේ. මේ දේවල් සම්බන්ධයෙන් තමයි හිතේ ගිනි හටගන්නේ. මේ දේවල් නිසා තමයි පිරිනිවන් පාන බරව ඉන්න වෙලා තියෙන්නේ. එහෙනම් අපි හොඳටම දන්නවා තියෙන දේවල් එකතු කරලා තියෙන ගයක් හැදුවා වගේ ඒගෙත් දැන් තියෙනා වගේ කොයි හරි හිටිය කෙනෙක් ඉපදිලා මේ ලෝකේ ඉඳලි ඉවරලා ඉන්නවා, එයා ඉඳලා යනවා. එහෙනම් මේ අපි හැමෝම දන්නවා දැනුමෙන් හරි මේ හැම එකක් මොකද්ද? ක්‍රියාවලියක්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේක. අපි දන්නවා මේක ක්‍රියාවලියක් කියලා. හැබැයි ක්‍රියාවලිය වෙන්නේ අපට හැම වෙලාවෙම හිතෙන්නේ තියෙන දෙයක. මේක අල්ලා ගන්න. දැන් චූට්ටක් ගැඹුරු මේ හරි ඉදතරින් හැට. දැන් මේ ටික තේරුණානේ. අපට හැම වෙලාවෙම තේරෙන මේ තියෙන gedara වෙනස් වෙනවා. එහෙම නැත්තම් ඉන්න කෙනා වයසට යනවා. හැබැයි මේ තියෙන gedarai ඉන්න කෙනයි අපි දන්නව කොහොමත් වෙනස් වෙන ස්වභාවයට යුක්තයි. වෙනස් වීමක් මත තමයි, වෙනස් වෙමින් තමයි තියෙන්නේ. වෙනස් වෙමින් තියෙන බව අපි අකමැත්තෙන් උනත් පිළිගත්ට හැම වෙලාවෙම වෙනස් වෙමින් තියෙන්නේ මොන එකක්ද? තියෙන එකක් වෙනස් වෙනවා. තියෙන එකක් ක්ෂය වෙනවා. තියෙන එකක් කැඩෙනවා. තියෙන එකට තමයි ඒව වෙන්නේ. ඉන්න කෙනා වයසට යනවා තමයි. හැබැයි ඉන්න කෙනෙක් තමයි වයසට යන්නේ. මේක මේ සරලව ඊළඟ තැනට මේ ගේන්න යන්නේ. මොකද පිංගුතුනේ මේ අජ්ජත්ත බහිද්ද අභ්‍යන්තර බාහිර දෙක කැඩනොත් තමයි සම්බුතකින් තැනට ගේන්න පුළුවන්. නැත්තම් එකමටකම කී හැකි කිව්වා කියලා දැනුමට දාගෙන ඉන්නවා. මේක එක මෙව වෙන්නේ නැහැ. ඒක තමයි ගුරුසවන්නාසේ පැය ගාණක් දාගෙන කියන්නේ. මේක කියන්න හරි අමාරුයි. අමාරු කියලා කියන්නේ අර මේක අපේ හැම වෙලාවෙම දැනුමේ පරාසය තුල නවතිනවා අපි. එතනින් එහාට යන්නේ නැහැ. එතනින් එහාට යන්නේ බොම්මාරුයි. දැන් මේ ටික තේරුණා කියලා මම ඒත් හිතනවා ඈ. කොහොමත් ඉතින් එච්චර නේද? හිතන එක වෙන මොනවද වෙන්නේ නේද? අය මෙතෙන් හැර චුට්ටි පොඩි පිම්මක් පයින් නේද? මේක කියන්නේ gedara තියෙන්නේ තියෙන දේවල් වැලි කොයි හරි තිබ්බා, ගල් කොයි හරි තිබ්බා, ඔය තියෙන දේවල් එකතු කරලා තියෙන දේවල් එකතු කරලා gedara කියන එක හැදුවා. දැන් තියෙන දේවල් එකතු වෙලා තියෙන gedara දැන් මොකද්ද? gedara තියෙනවා. එහෙනම් gedara තියෙන්නේ තියෙන දේවල් එකතු කරලා හදලා නේද? හරි. ඊට පස්සේ කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න කෙනා කොහෙන් හරි ආවා. එයා ඉන්නවා. දැන් ඉන්න කෙනා තමයි මැරෙන්නේ. මේ ඉන්න කෙනා තමයි වයසට යන්නේ. දැන් ඒක තමයි අපේ දැනුම් පරාසයේ තියෙන්නේ. ඕක තමයි අපේ පිළිගැනීම. ඕක තමයි අපි දන්නේ. හැබැයි ඕක අතරේ මේ නැවත මේ කියන්නේ කීපටික තමයි මේ කියන්නේ. එතකොට මේක අතරේ අපි දන්නවා මේ දෙකම මේ gedarat තියෙනවනේ. මේ තියෙන gedara මේ වෙනස් වෙවි. වෙනස් වෙවි මොකද්ද? වෙනස් වෙවි තියෙනවා. තියෙන gedara වෙනස් වෙවි තියෙනවා. ඉන්න කෙනා වෙනස් වෙවි වයසට යනවා. අපි දන්නවා ඉන්න කෙනත් ගොඩාක් දේවල් මත හැදුන එකක්. හැදුන කයක්. අපි කියන්නේ කොටස් 32ක් තියනවා කියන්නේ නේද? කියන්නේ ආ. එතකොට ඒ තියෙන කොටස් 32කින් දැන් ඇස් පේන්නේ නැතුණා ගියාම කියන්නේ තියෙන හැපේන්නේ නැද්ද නැත්නම් නැති හැපේන්නේ නැද්ද? නැති හැ කොහොමත් පේන්නේ නැහැ නේද? දැන් ගිහින් පෙන්වන්නේ කනට දාන්න හැම තියෙන හැද පෙන්න නැත්නම් නැති හැද පෙන්වන්නේ. එතකොට අපි අහනවා කෝ නැත්නම් ඔය ඇහැ තියෙන්නේ කියලා. එතකොට කියන්නේ මේ ડોක්ටර් මේ මගේ මේ ඇහැ තිබ්බට මේ ඇහැ මේ එහෙමද කියන්නේ ડોක්ටර් මේ මගේ ඇහැ මේ ඇහැ තිබ්බට මේක පේන්නේ නැහැ මේ දවස්වල. ડોක්ටර් මේ ඇහැක් කියලා මට හැඟෙනවා. ඒ හැඟෙන හැට පේන්නේ නැති බව හැඟෙනවා. එතකොට දොස්තර කියයි එහෙනම් නොහැගෙන කණ්ණාඩිය දෙන්නම් කියලා. ඒකයි අපි දැන් මේ නමුත් ඕක දැන් කියන්නේ නෝනන ගිහිල්ලා නේද? නොහැගෙන කණ්ණාඩිය ගන්න නෙමෙයි, හැගෙන කණ්ණාඩිය ගන්න. එතකොට මේ අපි දන්නවා මේක මේ තියෙනවා, මේක එකතු වෙලා මේක තියෙනවා. මේ තියෙන දේ අපි හොඳටම දන්නවා. වය ඉන්න කෙනා වයසට යනවා. දැන් වයසට යන්නේ අවුරුද්දක් අවුරුද්දක් ගානේද නැත්නම් මේ මොහොතේද? ඒක දන්නවනේ. ඒක බුදුහාමුදුරු කියන්නේ නැද? නෑ, ඒක දන්නවා. ගේ හදලා රිබන් පටිය කපනවත් එක්කම ගේ අලුත් වෙන්න පටන් ගන්නවද නැත්නම් ගේ පරණ පටන් ගන්නවද? පරණ පටන් ගන්නවා. ඒක දන්නවා. හැබැයි දන්නේ වැරදියට. මේ ඉන්න කෙනා ඉන්නේ කොහෙද? මේ ඉන්නේ. තියෙන දේවල් තියෙන්නේ කොහෙද? මේ තියෙන්නේ. මේ තියෙන දේවල් එකතු කරලා හදපු එකක්. මේ ඉන්න කට්ටිය හේතු ගොඩක් එකතු වෙලා කොහෙන් හරි ඇවිල්ලා මේ කොහේ හරි ඉඳලා කොහේ හරි යන පිරිසක්. එහෙනම් මේ අපි හොඳටම දන්නවා මේ වෙලාවේ දන්න දැනුමින් මේ දහමට කලින් මේවා ඔක්කොම මේ මුකුත් නොදන්න කාලෙත් බෙන්න මෙහෙම සංසිද්ධිය තමයි මං මේ ඉන්න ලෝකෙ වෙන්නේ. ඕකට තමයි අපි අනිත්‍යයි කිකි කියන්නේ. මෙහෙම දෙයක් වෙනවා. හැබැයි මෙහෙම දෙයක් වෙද්දී මේ දේ තේරුම් ගත්ත ගැන ලොකු දෙයක් ඉතින්. ඇත්තටම තේරුණොත් දැනුමයි අවබෝධය දෙකන්නේ. මේ දේ පිළිගන්න එක ලොකු දෙයක්. එතකොට වයසට යද්දී දුක් විඳින්නේ නැහැ නේද? ගේ කැඩදී දුක් විඳින යම් මට්ටම ලෞකික දැනුම හරි තියෙනවනේ. හැබැයි මෙහෙම තියෙන එක අපි දන්නේ දැන් මේ ඉන්න කෙනා වයසට යනවා. තියෙන දේ නැහැනවා. එහෙනම් මේ ඉන්න තියෙන ඒව තියෙන්නේ කොහෙද අපට? දැන් අපිට කියන්නේ අපි කියන්නේ ඉන්න මේ ඉන්නේ කට්ටිය. මේ ඉන්නේ. එහෙමද? මේ මම ඉන්නේ. මේ මගේ දේවල් තියෙන්නේ. එහෙනම් මේ ඉන්නේ තියෙන්නේ හැම වෙලාවෙම හේතුන්ගෙන් හටගත් දේවල් අපි දන්නවා. හැබැයි අපි නොදන්න දෙයක් අපි තව දෙයක් දන්නවා. මේක වෙනස් වෙන බවක් දන්නවා. හැබැයි ඒ වෙනස් වෙන්නේ හැම වෙලාවෙම තියෙන දෙයක් එකක් ෆික්ස් එකක් තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අම්මා වයසට යන බව දන්නවා. ගෙදර පරණ වෙන බව දන්නවා. හැබැයි වයසට යන්නේ පරණ වෙන්නේ තියෙන ගෙදර ඉන්න අම්මා. ඉතින් ඇත්තටම තියෙන ගෙදරයි ඉන්න අම්මයි වයසට යන්න දුව මරන දුව මොනවා කරන්නද නේද? එතකොට ඔතන තියෙන සියුම් වැරද්ද මොකද්ද? දැන් ඕක තියෙන ඔතන දුක් දෙකක් තියෙනවා. අර ඉන්න කෙනා වයසට යන එක, තියෙනගේ පරණ වෙන එක, තියෙනගේ කැඩෙන්නේ කැඩෙන කෙනක, ඒක විඳින දුක. හෙවත් ඒක විඳවන මට්ටමේ තියෙන දුක් ටික. ඔතන කොටසක් තියෙනවා දකින්න. බුදු වුණත්, අරහත්ත්වයට පත් වුණත් ඔය දුක එහෙම්මමයි. දැන් බුදු වුණාට පස්සේ බුදුරජාන් වහන්සේට පූජා කරන මේ මාළිගේ ඒ කුටිය පරණ වෙන්නේ නැද්ද? පරණ වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. බුදුරජාන් වහන්සේ කය පිරිනුවම් පාන තැනට පත් වෙන්නේ නැද්ද? වෙනවා. එහෙනම් මේ අපි අපේ දැනුමේ තියෙන ටික අවබෝධයට පත් වුණ කියලා වෙනස් නොවී තියනවද? නෑ නෑ, වෙනස් නොවී තියන්නේ. හැබැයි එක දෙයක් වෙන්නේ, වෙනස් වෙන දෙයක් හෝ වෙනස් වෙන කෙනෙක් හම්බෙන්නේ. මේ දුක හටගන්නේ, මේ දුක දුක් විඳින්නේ හැම වෙලාවෙම හිත දරාගෙන තියෙනවා, හිත පිළි අරන් තියෙනවා. වෙනස් වෙන දෙයක් තියෙන්නේ, වෙනස් වෙන කෙනෙක් ඉන්නේ. හැබැයි හොඳටම දන්නවා මේක ප්‍රොසෙස් එකක් කියලා, ක්‍රියාවලියක් බව දන්නවා. හැබැයි ඒ ක්‍රියාවලිය බවට පත් වෙලා තියෙන්නේ මොකක්ද? තියෙන දෙයක් හෙවත්, ඒ කියන්නේ එක තියෙන දෙයක් හෝ ඉන්න කෙනෙක් තමයි මේ ක්‍රියාවලිය තියෙන්නේ. ඒ නිසා අපිට හිතනවා මේ ඉන්න කෙනා වයස යනවා, තියෙනගේ පරණ වෙනවා. ඒ ඉන්න කෙනා තියෙනගේ කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක් බව දන්නවා. ඔතන වැරද්ද තමා පින්වතුනේ. ඔතන වැරදි කීපයක් තියෙනවා. ප්‍රධාන වැරද්ද තමයි අපට හිතෙනවා මේ තියෙන ගෙදර තියෙන්නේ කොහෙද? දැන් මේ වෙලාවේ දැන් මෙතන ඉන්නව නේද? දැන් මේ වෙලාවේ මේක මතක් කරගන්න මේ කියන්නේ. මේ වෙලාවේ ගෙදර මතක් වෙද්දී ගෙදර තියෙන්නේ හංවැල්ලේ. හැබැයි මතක් වෙන්නේ කොහටද? ඈ? අරමුණේ කොහටද? හිතට. එහෙනම් එළියේ හංවැල්ලේ ගෙදර තියෙනවා. ඒ ගෙදර දැන් මේ වෙලාවේ කොහෙ තියෙන්නේ? හිතෙත් මේ වෙලාවේ. එහෙනම් දැන් ඒ ගෙදර තියෙනවා. ඒ ගමේ ගෙදර තියෙනවා. ඒ තියෙනගේ මේ වෙලාවේ දැන් කොහෙ තියෙන්නේ? හිතේ තියෙනවා. එතකොට මේ වෙලාවේ හිතේ තියෙන්නේ මීට කලින් කොහෙ තිබ්බ තියෙන ගේද? උදේ කොහෙ තිබ්බ ගේද? එළියේ තිබ්බ ගේ. එක්කෝ අපේ මේ තියෙනවා, එක්කෝ තියෙනවා කොහෙද? එළියේ. නැත්තම් කොහෙ තියෙන්නේ? අපි කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ එක මගේ හිතේ තියෙනවා කියලා නේද? අවුරුදු 20ක් තිස්සේ ඉඳගෙන අමතක කරන්න බෑ. ඒක මට හිතේ තියෙනවා. මගේ හිතේ තියෙන එක බොරු කරන්න බෑ කියලා නේද? එහෙනම් මේ ඉන්න කට්ටිය තියෙන දේවල් කොහෙද තියෙන්නේ? එක්ක එළියේ තියෙනවා, නැත්තම් හිතේ තියෙනවා. දැන් ඕක කියන්න බුදුහාමුදුරු වෙන්න ඕනද? දැන් මේ වෙලාවේ හොඳටම දන්නව නේද? ගෙදර තමන් ඉස්සරහා ෆොටෝ එකක්වත් නැහැ කියලා. දැන් ෆෝන් එකේ ෆොටෝ එකක් නැත්තම් ෆෝන් එකේවත් නැහැ නේ. එහෙනම් දැන් ගෙදර මේ වෙලාවේ කොහෙ තියෙන්නේ? හිතේ. එහෙනම් හිතේ තියෙනවා. තියෙන හිතේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? තියෙනගේ තියෙනවා. එළියේ ලෝකේ තියෙන ගෙදර තියෙනවා. එහෙනම් හැම වෙලාවෙම හිතේ වේවා, එළියේ වේවා, ෆික්ස් තැනක මේක තිබ්බා, තියෙනවා, තියාගෙන ඉන්නව නේද? ඔය ටික ඔක්කොම කියන්නත් බුදුරජාණන් වහන්සේ ඕනේද? ඔතනින් එහාට බුදුරජාණන් වහන්සේ ඕනේ ජීවිතේට. දැන් මේ ටික කියන්න, මේ ටික පැහැදිලිද කියපු ටික? මොකද අද මේ ටිකක් වැඩිපුර ගත්තේ නැත්නම් හැමදාම වෙලා මදි වෙනවා කතා කරන් යද්දි. අපිට ඉතින් පැය කමාරක් දෙක ගන්න තියෙන කතා කරන්නේ. එතකොට දැන් මේ කියපු එක තේරෙනවද? ආය මතක් කරන්නම් ඕන. ගෙදර තියෙනවා තියෙන දේවල් එකතු කරලා හදපු ගෙදර තියෙනවා ඒ ගෙදර වයසට යන බව එහෙවත් ඒ ගෙදර වැඩ කරනවා මම දන්නවා හැබැයි ඒ ගෙදර තියෙනවා දැන් මතක් වෙද්දි දැන් හිතට ගේ තියෙන බව මතක් වෙනවා තියෙන හිතේ දැන් මගේ ගේ තියෙන බව මතක් වෙනවා හැබැයි ගෙදර ගියාම එළිය ගෙදර තියෙනවා හරිනේ ඒක පැහැදිලිද එතකොට මගේ දරුවෝ ගෙදර උදී හිටියා ඒ කට්ටිය දැන් මට මතක් වෙනවා දැන් දරුවෝ ඉන්නේ කොහෙද දැන් ඉන්නේ කොහෙද හිතේ ඉස්සල හිටියේ කොහෙද ගෙදර හිටියා ගෙදර කියන්නේ මේ එළිය අපිත් එක්ක හිටියා දැන් මෙතෙන් මං ආවට පස්සේ දැන් කොහෙද දරුවෝ ඉන්නේ දැන් දරුවෝ ඉන්නවා හිතේ එහෙනම් මේ වෙලාවේ හිතේ ඉන්නවා ගෙදර ගියාම මට ඉස්සරහින් හෙවත් Taman වටා ගෙදර ඉන්නවා එහෙනම් මේ ඉන්න දේවල් තියෙන දේවල් එක්ක එළියේ තියෙනවා නැත්තම් හිතේ තියෙනවා හරිද හැබැයි අපි දන්නවා මේ එළියේ තියෙනේවා වෙනස් වුණාට හිතේ තියෙනේවා වයස යනවාද ගේනම් පේනවනේ වයස යනවා වගේ කියලා හැබැයි හිතේ තියෙන ගේ වයස යනවාද නැත්නම් වයස ගේ ගයක් හිතේ තියෙනවද ඒ කියන්නේ දැන් හිත පැත්තට එන්න එන්න ෆික්ස් ස්වභාවය වැඩි වෙලාද ෆික්ස් ස්වභාවය අඩු වෙලාද දැන් හිතට එන්නේ දැන් හිතන්නකෝ අවුරුදු 5ක ප්‍රශ්නයක් තියෙනවා හිතේ සමාජයේ ප්‍රශ්න තිබ්බ කෙනා දැන් මැරිලත් ඉවරයි මැරිලා වල්ලත් දාලා හැබැයි හිතේ තියෙන ප්‍රශ්නේ තාම සජීවී නැද්ද ඒක නිකන් අලුත් වගේ නැද්ද gedara කියද්දි මතක් වෙන්නේ සමහරලාවට සමායට දැන් මේ වෙලා තියෙන gedara නැත්තම් තිබ්බ හොඳම gedaraද දැන් gedara දැන් හිතන්නකෝ අවුරුදු 5ක් gedara හිටියා කියලා උදාහරණයක් අවුරුදු 5ක් යද්දි ගේ යම් වෙනස් වීම් ටිකක් වෙලා තියෙනවනේ එතකොට මේ වෙලාවේ තියෙන චිත්‍රෙද මතක් වෙන්නේ නැත්නම් ගෙදර කියපම සමහරට මතක් වෙන්න පුළුවන් අර අවුරුදු 5කට කලින් තිබ්බ ගෙදර. එහෙම වෙන්න පුළුවන් නේද? හා එහෙනම් මේ හිත පැත්තට එන්න එන්න වෙනස් වෙන ස්වභාවය ටිකක් අඩු බව පේන්නේ නැද්ද? ඒ තියෙනව වගේ. ඒ කියන්නේ මේ දැන් අපි හොඳටම හැබැයි දන්නවා දැන් වෙනස් වෙන එකක් තමයි තියෙන කියලා. හිතේ තියෙන බවක් දන්නවා. හැබැයි හිතේ තියෙන්නේ දැන් වෙනස් වෙන එකද නැත්නම් වෙනස් වෙන්නේ නැති එකක් වගේද? අවුරුදු 5ක දැන් තරහා. දැන් මිනිස්සු නැහැ. හැබැයි තාම හිතේ තියෙන දේ වෙනස් වෙලාද ඒ තරහා? දැනුත් මතක් වෙදි කොහොමද? ඒ වගේම දැනනවා. නම් හිත පැත්තට එන්න එන කොට ඝනව නිකන් අර නැද්ද නිකන් උණ නිකක් අර ගතියක්. අමතක කරන්න බැරි ගතියක් වගේ අතහැර ගන්න බැරි ගතියක් වගේ ගති හැදෙන්නේ කොහෙද ඈ එහෙනම් ඔය ගති සමහර ගති තියනවා වෙනස් කරන්න බොහොම අමාරු නේද අපි කියන්නේ ඒ ගතිය නම් මකන්න බෑ කියලා කියන්නේ නේද දැන් ඔය ඒව දැන් මේ ෆික්ස් වෙවි තියෙන්නේ හැබැයි දැන් හිත පැත්තට එද්දි ලේසි නෑ අයින් කරගන්න. අපි කියන්නේ සමහර දේවල් නැද්ද පිඟුදිනේ අතින් අතෑරලා හිතින් අතෑර ගන්න බැරි. ඒ කියන්නේ දැන් මේ හිතින් තදට අහුවෙලා මේ. දැන් භෞතික වශයෙන් මුකුත් නෑ. ඒ කියන්නේ අස කන්නහ දිය කයට හොයන්නවත් නෑ. හැබැයි හිතින් අතෑර ගන්න බැරි දේවල් නැද්ද? එහෙනම් දැන් මෙහාට එන්න මොකද වෙලා තියෙන්නේ? ලේසි වෙලාද අමාරු වෙලාද? ඈ නිකන් අර නිකන් තද ගතිය වැඩිලා නේ තියෙන්නේ අපි කියන්නේ තද හිතක් තියෙන කෙනෙක් කියලා කියන්නේ එහෙනම් දැන් මේ ලේසි නෑ ඇතුළට එන්නෙන්න ඒකත් අපි දන්නවා අවුරුදු 5ක් තිස්සේ හිතේ තරහක් තිබ්බා අවුරුදු 5ක් අවුරුදු 5කට කලින් වුණ දෙයක් නෑ ඒ මතක ඒ ඔක්කොමත් දන්නවා දැන් ඊළඟ එකක් තියෙනවා ඔතනින් ඉස්සරහට අපි හිතන් ඉන්නවා අවුරුදු 5ක තරහ තමා මේ තියෙන්නේ අවුරුදු 60ක මම තමා මේ ඉන්නේ අවුරුදු 5කට කලින් හදපු ගේ තමා මේ මතක් වෙන්නේ කොයි වෙලාවත් හිතෙනවද ඒ දේ හේතු ප්‍රත්‍යයෙන් පච්චුප්පන්නෝ හැදෙන එකක් කියලා එහෙම නැත්තම් හිතෙන්නේම අවුරුදු 5කට කලින් හදාගත්ත ගේ තමා මට මතක් වෙන්නේ. හැබැයි අවුරුදු 5කට කලින් හදපු ගේ කියන්නේ අවුරුදු 5කට කලින් හදපු එකද නැත්නම් අවුරුදු 5කට කලින් හදපු එක හේතු ප්‍රත්‍යයෙන් සම්බුතුනාද? ඇත්තටම හිතේ වෙන්නේ ලෝකේ ඇත්තම දේ. හැබැයි ඒ දේ වෙද්දිම අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතන්නෙම අපට හිතෙන්නෙම මොකක් කියලාද? තියෙන gedara හදපු gedara මොකක් වුණා කියලාද? හදපු gedara මට මතක් වුණා කියලා හිතෙනවා. ඇත්තටම හදපු gedara මතක් වුණාද? එහෙම නැත්නම් ඒ හේතු ටික ගැලපෙද්දී හදපු gedara හේතු ප්‍රත්‍යයෙන් සම්බුදු වුණාද? එහෙනම් ඔය සම්බූතේ වෙන්නේ කොහෙද? ඒ සම්බූත වෙන්නේ අලුත් දේවල්ද, පරණ දේවල්ද, තියෙන දේවල්ද, නැත්නම් හේතු ගැලපුවාට පස්සේ හේතු වලට අදාළව එකතු වෙන ඒ ඵලය තමන් දැන හඳුනා ගන්නවද? හේතු ප්‍රත්‍යයෙන් එකතු වෙන එක දැන හඳුනා ගන්නවා. හැබැයි ඒ දැන හඳුනා ගන්න තැන gedara kiyala dana handuna gaddi hetu matak unada ehema nattan e dana handinima dana handuna gattada den gedara matak weddi kambi mechcherai ton wali cube mechcherai cementi mechcherai eke mehema karala iwarala me teenta tama gala tiyenne ehema matak unada nattan ara ge kiyana eka matak unada සිහිපත් උනේ මොකද්ද? අර එක සිහිපත් උනා. හේතුව හැම වෙලාවෙම හේතු ටිකක් එකතු වෙද්දී හැදෙනවා යම් වෙන්න මේ ඵලය. හැබැයි ඒ ඵලය කිසිම වෙලාවක මේ හේතු වලට අදාළ එකක් නෙමෙයි. හැබැයි හේතු නැතුව හටගන්නෙත් නැහැ. හේතු වලට අදාළත් නැහැ, හේතු නැතුව හටගන්නෙත් නැහැ. හැබැයි මේ ඵලය අරමුණු වෙන එක නවතින්නෙත් නැහැ. එහෙනම් මේක මේ වෙන ක්‍රියාවලිය නවත්තන්න පුළුවන් එකක්ද? බැහැ. එහෙනම් මේ වෙන ක්‍රියාවලිය නවත්වන්න බැයි නම් ධර්මයේ කියලා ඇත්ත ඇත්තටම අවබෝධ කරන්න තියෙන්නේ බෙන්න මේ ඵලය වශයෙන් මේ ඉන්නවා තියෙනකල මොකද්ද මේ ඵලය වශයෙන් අපට මේ ලෝකෙ ඉන්නේ අපට මේ මොන ලෝක තියෙන්නේ තියෙන දේවල් හේවත් ලෝකෙ ස්ථිර තියෙන එකේ ඒවා තියෙනවා එකේ ඒවා ඉන්නවා කියලා ඔන්න ඔය ගත්ත ස්වභාවය මොකද්ද කියලා දකින්න එක තමයි දහම දකින්නවා කියලා කියන්නේ. ආන් එහෙම දකින්න ඔබට වෙයි තියෙන එකක් නම් හම්බෙන්නේ ඉන්න එකක් නම් හම්බෙන්නේ හැබැයි යම් සිදුවීමක් සිදු වෙනවා. ඒ සිදුවීම දැනගන්නවා හඳුනාගන්නවා. ඒ සිදුවීම වෙන්නේ කොහෙද? ඒ සිදුවීම වෙන්නේ කොහෙද? ඒක සිදු වෙන්නේ හිතේ. හිත තියෙන්නේ කොහෙද? සිදුවීමක් වෙනවා. ඒ සිදු වෙන්නේ හිතේ. ඒ දැන් ඒ තියෙන දැන් සිදු වෙන්නේ හිතේ නම් ඒක තියෙන්නේ පැයි ඒ සිදු වෙන්නේ කොහෙ තියෙන හිතේද? සිදුවීම වෙන්නේ කොහෙද? හිතේ. ඒ හිත කොහෙද තියෙන්නේ? එතකොට කියයි අපේ හාමුදුරුවෝ හිත තියෙන්නේ මේ ඇඟේ නේ කියලා නේද? ඇඟිය කොහෙද තියෙන්නේ? ඇස් දෙකේද? මොලේ කියන්නේ පහිත. ඒ මොලේ. ඒ තමයි ඉලෙක්ට්‍රික් ෂොක් එක. දැන් හිතන්නකෝ. අත වැඩ කරන්න හිත තියෙන්න මොනද? අත වැඩ කරන්න හිත තියෙන්න මොනද? හිත තිබ්බොත් ඇත්තට මත වැඩ කරනවද? ප්‍රශ්න දෙයක් ඇහුවේ ඈ. දැන් අපි හොයන්න බෑ කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙනේවා ඉන්නේවා හොයාගෙන යද්දි, තියෙනේවා ඉන්නේවා ඇත්ත කරන් යද්දි, තියෙනේවා කොහෙද බලමු අන්තිම තියෙන්නේ. දැන් අන්තිමන අපි ආව නැද දැන් මේක තියෙන්නේ එළියේ නෙමේ හිතේ කියලා. මං අහන්නේ කය වැඩ කරන්න අත් වැඩ කරන්න හිත තියෙන්න ඕනද? නැත්තම් හිත තිබ්බොත් කොහොමත් කයයි හිතයි වැඩ කරනවද? මේ කය වැඩ කරනවද? දැන් හිතන්න, දැන් මැරුණ කෙනෙක් ඉන්නවා. මැරුණ කෙනෙක් අත උම කරලා වල වැටුණොත් එහෙම වැටෙන්නේ නැද්ද? එහෙම අත ඇරලා දැමුවොත් වැටෙන්නේ නැද්ද? වැටෙනවා. මැරුණ කෙලින් කෙලින් කරොත් එහෙම අපා බිම වැටෙන්නේ නැද්ද? මැරිලා ඉන්නේ හිත නැහැ. දැන් වැටෙන්නේ නැද්ද? දැන් ඒ කයේ ක්‍රියාකාරීත්වය වෙන්න හිත තියෙන්න මොනද? මිනිස්සු බය වෙන්න එක බාර මිනි නැගිටිනවා කියලා එහෙම නේද? හොඳට හොඳ නැහැ ඒකේ බොකු බඩවල ටිකවත් නැහැ කියලා. ඇයි කනත් එයන්න බය? මල මිනිට දුපාර නෑ. ඇත්තටම කය වැඩ කරන්න හිත තියෙන්න මොනද? නෑ. හිත තිබ්බම කය වැඩ කරනවද? දැන් පැරලයිස් වෙලා. දැන් ශක්තිය දෙනවා 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 අපි ඉස්සෙනවද දැන්? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් හිත තිබ්බා කියලා කය වැඩ කරනකොට කියන්නත් බෑ. හිත තිබ්බා කියලා ඉවරලා කය වැඩ කරන්නේ නැහැ කියලා කියන්නත් බෑ. හේතු ගැළපෙති අවශ්‍ය ඵලයක් විඳහ වෙනවා, විද්‍යාමානනවා. හැබැයි එහෙනම් මොලේ හිත දිනකොට කියන්න බෑ. මොලේ කියන්නේ මේ ඉලෙක්ට්‍රික් ෂොක් එක නිකුත් කරන තැන. හැබැයි මොලේට ශක්තිය කොහෙන්ද යන්නේ? ඈ? හිතෙන්. මොලෙන්ට මොලේට ශක්තිය නිකුත් කරන හිත දිනේ කොහෙද? ඈ? මොලේට පොඩ්ඩක් යටින් වගේ තියෙන්නේ. කියන්න පුළුවන් තියෙන තැන බෑ. එහෙනම් මේ සමස්ත ක්‍රියාවලියෙම අයිතිකාරය හෙවත් මේ හිතේ පැනවීමක් කරන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් කයේ ඇති කියලා. නමුත් ඇත්තරම තියෙන තැන කියන්න පුළුවන්ද? මේ තියෙනවා තියෙන තැන කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. හැබැයි තියෙන තැන කියන්න බැරුණට හිතක් නැද්ද? හිතක් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. එහෙනම් ඔය හිත හැදෙන්නේ තියෙන තැනකද නැත්නම් හේතු ගලපුණාමද? එහෙනම් හිත කියන්නේ තියෙන එකක්ද හේතු මත ඒ ඒ මොහොතට ඒ ඒ සිදුවීම මත සිදුවෙන එකක්ද? ඒ මොහොත කියලා කියන බබි දැන් තේරුම් ගන්න හැම ගමක. එහෙනම් හිත කියන්නේත් මොකද්ද? හේතු නිසා හටගන්න දෙයක්. කොහෙද තියෙන්නේ? තියෙන තැන පණවන්න පුළුවන්ද? බෑ. හිත තියෙන තැන පණවන්න බැයි නම් මොලේ තියෙන තැන පණවන්න පුළුවන්ද කොතනද කියලා? මම කියන පරමාර්ථයෙන් හිත තියෙන තැනවත් දන්නේ නැතුව මොලේ තියෙන තැන අපි කියයිද මේ ඔලු කට්ට යට තියෙනවා කියලා. ඒකත් ඇත්තටම ඔලු කට්ටට තියෙනවද? තියෙන බව හිතට හැඟෙනවද? ඒ කියන්නේ කවදාවත් පුළුවන්ද මේ හිතින් හිතෙන දේවල් හිතට හැඟෙන දේවල් ලෝකෙ විඳින්න? හැදෙන හිතම හොයාගන්න බැයි නම් හැදෙන හිතම එකක් නෙමෙයි නම් හැදෙන හිතම හේතුන් නිසා නම් හටගන්නේ. හේතුන් නිසා හටගන්න හිතේ හැදෙන දේ ලෝකෙ තියෙන එකක්ද නැත්තං එකක් තියනා වගේ හැඟෙන එකක්ද? තිබ්බ එකක්ද තිබුණා වගේ හැඟෙන එකක්ද? හිතත් ෆික්ස් නැතිකොට හිතත් වෙන් කරන්න බැරිකොට හිතේ හැදෙන ඒවව වෙන් කරන්න පුළුවන්ද? හිතම වෙන් කරන්න බැයි නම් අහවල් තැනයි මේ හිත හැදෙන්නේ කියලා. හිත කියන එකම වෙන් කරන්න බැයි නම් හිතට හැඟෙන දේවල් වෙන් කරගන්න පුළුවන්ද මේ අහවල් එක අහවලේ කියලා? හේතුව අරූපී හිතට රූපයක් හැඟුණට ඒ හැඟෙන රූපෙත් නැවත මොන වෙන එකක්ද? ඒකත් හැඟෙන එකක්ම තමයි. මේටි ජුට්ටක් අමාරුයි. නමුත් මේ වෙලාවෙත් දැන් වෙන එක. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං කියලා කියන්නේ හේතු ගැළපිලා හටගත්තා කියලා කියන්නේ ඒක කොහේ වෙන එකක්ද? කොහෙද ඒක වෙන්නේ? වෙන තැනක් කියන්න පුළුවන්ද? බෑ. හැබැයි හිත ඇසුරු කරගෙන හිතේ ඒ දේ එහෙම දැන හැඳිනීම කියන එක වෙනවා. ඒ දැන හැඳිනීම වෙන්නේ ඇහේද, කනේද, නාසයේද, ඇඟේද? නැත්තම් ඒ හේතුට ගැලපුණාට පස්සේ ඒ හිත ඇසුරු කරගෙන ඒක හැඳිනනවද? ඒ හිත ඇසුරු කරගෙන රූප බව හැඳිනෙනවා, ශබ්ද බව හැඳිනෙනවා, ගන්ධ රස ස්පර්ශ බව හැඳිනෙනවා, හැඳිනීමක් වෙනවා. ඒ හැඳිනීම මොකක්ද කියලා අපි නමකින් දන්නවා. ඒ දෘෂ්ටි, ඒක ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අපිට එතන මේ තියෙන ගෙදර මතක් වුණා, ඉන්න කෙනා මතක් වුණා. අපට හිතෙනවා මේ හැඳින්ෙන්න එක කාලයක් තිස්සේ වෙනස් වෙමින් මොනවා වුණ දෙයක්ද? තියෙන එකක්. ඇත්තටම වෙන්නේ තියෙන එකක් වෙන එකද, හේතු ප්‍රත්‍යයෙන් හැඳින්ෙන එකද? හේතු ප්‍රත්‍යයෙන් හැඳින්ෙනවා. ඒ හැඳිනීම ඇත්තටම සිදුවීමක්. ඔය සිදුවීමේ විශේෂත්වය මොකක්ද? අපට හිතෙන දේවල් අපට විශේෂ දේවල් තියෙනවා, විශේෂ නැති දේවල් තියෙනවා. දැන් ගොඩාක් විශේෂ දෙයක් නම් ඒකට ඇලෙනවා, තව විශේෂ දෙයක්කට ගැටෙනවා. විශේෂත්වය ලොකුවට නැත්නම් ඔහේ ඉන්නවා. හැබැයි ඇත්තටම ඒ සිදුවීමේ විශේෂත්වය මොකද්ද? නැවත කියන්න, මේ කොහොම හරි තේරුම් ගන්න. මට බෙන්න මෙහෙම කියන්න තේරෙන විදිහට, ගොඩක් සතුරුන අවස්ථා තියෙනවා. සතුරුටපත් වුණ අවස්ථා මේ හරින ටිකක් ඉතින් බෝරින් ඈ. සතුටටපත් වුණ අවස්ථා තියෙන්නේ. සතුටටපත් වුණාද? සතුටුණ සතුටු උනේ මොකෙන් නිදහස් වෙලාද? ලොකු දුකකින් හේවත් ලොකු පෙලීමකින් නිදහස් වෙලා සතුටටපත් උනේ. දැන් හිතන්නකෝ, ඒකත් තව තේරෙනවා කියන්න. රහටම කෑම කන්න පුළුවන් බඩ පිරුණුලාවටද බඩගින්න හිටපු වෙලාවටද? වතුර බීලා සැප විඳින්න පුළුවන් වතුර තිබ්බ හැඳලද වතුර තිබ්බ හැඳලද බීලාද? වාහනයක් කරන් සතුට වෙන්න පුළුවන් වාහනයක් තිබිලා ඒකම ඊළඟ වාහනයක් ගත්තාම, නැත්නම් වාහනයක් නැතුනලා වාහනයක් ගත්තාමද? එහෙනම් සතුටටපත් වෙන්න කලින් මොකක්ද ඉඳලා තියෙන්නේ ඇත්තරම? දුකක. ඒ දුකෙන් නිදහස් වීම තමයි සතුටටපත් වීම කියලා අපි කියන්නේ. එහෙනම් සතුටු වෙන්න නම්, හොඳටම සතුටු වෙන්න නම් වැඩිපුරම කරන්න ඕනේ මොකද්ද? හොඳටම දුක් විඳින්න ඕනේ. රහටම කෑම කන්න ඕන නම්, කැමැතිම කෑම වැඩිම කාලයක් නොකන ඉඳලා කෑවොත් නේද ඒක මත හිටන කන්න පුළුවන් වෙන්නේ? නැත්තම් හැමදාම කන්න හම්බ වෙනව පුළුවන්ද? කයි ඉතින් නේද? එතකොට අපට සමහර දේවල් දෙන දැන් විශේෂයි. දැන් ඒවා ඒ විශේෂයි. එක්ක සැප වෙලා විශේෂයි, නැත්තම් දුක වෙයි. එක්ක ඇයිලා විශේෂයි, නැත්තම් ගැටල විශේෂයි. ඔය විශේෂ දේවල් විශේෂ විදිහටම හිතේ හටගත්තද? එහෙම නැත්තම් ඉතින් ඒකත් හිතේ හටගත් එකක්ද? ඒ කියන්නේ හිත හිතේ හිතේ හැදුන එකක්ද? දැන් මං කියන්නේ මෙහෙම හිතන්නකෝ දැන් දුක් ක්‍රහම කෑමක් දැන් හදනවා. ඒ කෑම හදන වෙලාවේ හිත ටිකක් තිබ්බනේ. ඒ හිතයි කෑම ටික අල්ලා කටේ තියාගත්ත තිබ්බ හිතයි ඒ හිත හැදුනේ දෙවිධයකටද නැත්නම් මේ එකම විදිහට හිත හැදුනද? දැන් හිත හැදෙන්නේ අපි දන්නවනේ කොහොමද කියලා නේද? හිත හැදෙන්නේ දන්නවනේ අපි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඇත්තට මොකද්ද මේ? හිත. හිත. මේ මේ RVVS නෙමෙයි ඈ. මේ මේ. ඒ කියන්නේ මේ හේතුට එකතු වෙන මොකද වෙන්නේ? හිත හැදුනා. එතකොට උයද්දි හැඳිනීම ගැන නෙමෙයි මම මේ අහන්නේ. හේතු ගැළපිලා හේතු ටිකක් ගැළපිලා හැදෙන හිත හැදුන හිත කන වේලාවට වැඩියෙන් හැදෙනවද උයන්ලාට අඩුවෙන් හැදෙනවද නැත්නම් එකම විදිහට හිත හැදෙනවද? මේ හිත එක හිත හැදෙන්නේ එකම විදිහකට නේද? ඒ කියන්නේ හිතෙන් හිතට හැඳිනීම වෙනස්. හැබැයි හැදෙන විදිහ වෙනස්ද? නෑ. එක හිතක් හැදෙනවා හේතු ඇතුව, අනිත් හිතක් හැදෙනවා හේතු නැතුව. අ හේතුක හැදෙනවද? නෑ නෑ, එහෙම වෙන්නේ නෑ. එහෙනම් හිත හැදුනේ එකම විදිහට. හැඳිනීම් දෙකක් බව ඇත්ත. ඇයි අපිට එකක් ආස්වාද වෙලා අනික ආස්වාද නැත්තේ? එකම විදිහට නම් හිතත් හැදෙන්නේ. ඇයි එක ප්‍රමාණයක් දුක වෙලා ඇයි අනිත් ප්‍රමාණය සැප වෙන්නේ? මේක තේරුණාද කියන්නේ? ඒ කියන්නේ දැන් උයන්න කලින් පොඩි සැපයක් තිබ්බ දැන් හදාගන්න ගමන් මෙනු එක බලලා නේද අර YouTube එකකින් අර අම්මා මේ අම්මා channel එක බලාගෙන ඕක ලියාගෙන ඔක දලාගෙන ඉතින් උයන්න ගියාම නේද එහෙම හොම උයන්න හොඳට උයන්න ඒක කිසි ප්‍රශ්නයක් රසට උයන්න මෙහෙම වෙලා මොනවද කන්නේ නේද ගෙදර ගිහිල්ලානේ කන්න ඕනේ නේද හරි අඩු ගානේ ඒ නිසා හොඳට බලලා උයන්න ඕනේ අර මෙනු එක අර කේ කියන විදිහටම කියන්න ඇත්තටම පිංගුදිනේ රහණන් විඳලම් බලන්න නේද නේද එතකොට දැන් ඒක දැන් ඕක දාගෙන උයන උයද්දි පොඩි ජොලියක් තියෙනවා තමයි ඒ වගේද කන්දියන එක. හැබැයි ඊට පස්සේ ඒක අඩු වෙන්නේ කොහොමද? මං අහන්නේ කොටසක් විශේෂී වෙන්නත් කොටසක් විශේෂී නොවෙන්නත් හේතු මොකද්ද? හිත හැදෙන්නේ එක විදිහට නම් ඇයි එහෙම වෙන්නේ? ඇයි මේ විශේෂී වෙන්නේ කොටසක්? ඇයි මේ ගොඩක් ආශ්වාද කොටසක් ඇයි ගොඩක් ඇයි මොකද සමහර කොටසක් ඒකයි ලොකු ආශ්වාද නැත්තේ මොකක් උනින්ද ඇයි ඒ වෙන් වෙන හින්දා හැදුවේ හිතේ තියෙන කෑමද නැත්නම් හිතේ තියෙන කෑම ලෝකීය දේවල් එකතු කරලා හැදුවද දැන් මෙහෙම කරන්න ඔය මෙනු එක හිතින්ම හදලා හිතින්ම බලලා හිතින්ම උයලා ඉතින් හිතින්ම කන්නකෝ හිතින්ම කන්නකෝ පුළුවන්ද එහෙම කරන්න බෑ බෑ ඒ රහයිද හිතින් උයලා හිතින්ම කපම රහයිද මං කියන්නේ ඇඹුල් දෙහි මතක් වෙද්දි දෙය කට කෙලුන් එකවත් මේ ඇඹුල් මතක් වෙද්දි ඒක නෙමෙයි මේ ගැට අඹ කියලා මතක් වෙද්දි කටර කෙලෙවුන් එක මේ ඇඹුල් ගැත නේ මේ කතා කරන්නේ ඒකයි නෙමෙයි මං කියන්නේ රහ කියන එකක් විඳිනවනේ ආ ඉතින් ඔක විඳින්න පුළුවන් ඇයි ඒ විශේෂ වෙන්නේ සමහර අය සුවිශේෂී දුවිශේෂ වෙලා තියෙන ඇයි ඒ වෙන්වීම පිළි අරන් ඉන්නේ අපි හිතනවා මේ ලෝකේ තියෙන ඒවා තමයි අපි මොනවද කරන්නද ඇසුරනසුර කරන්නේ උයපුවාම එදාට වැඩිය රසයි කියලා කියන්නේ කොහොමද? සමහර තියෙන්නේ අද නම් බල්ලෙකුට කන්න බෑ කියලා කියන්නේ. ඒ මොකක් එක් කම්පය කළ දෙය කියන්නේ. එහෙනම් අපි දැකලා තියෙනවා දෙයක සම්භූතයක් කියලා නැත්නම් අපි දැකලා තියෙන එක මේ තිබ් එකක් කියලාද? හදේ හැදුවේ කොහේ එකක්ද? තිබ් එකක්. ඒවත් වෙන් කරගත්ත දෙයක් නම් හදාගත්තේ. ඒ හදාගත්ත හැම එකක් සම්බන්ධයෙන්ම එක්ක රාග වෙනවා, නැත්නම් ද්වේෂ වෙනවා, නැත්නම් මෝහ වෙනවා. එහෙනම් මේ රාග, ද්වේෂ, මෝහ වෙන්නේ එක යම් සිදුවීම් විශේෂ වෙන්නේ, යම් සිදුවීම් විශේෂ නැති වෙන්නේ මොනවා වෙලා තියෙන හින්දාද? මේ ලෝකේ වෙන් වෙලා තියෙන නිසා. මේ ටික හොඳයි කියලා වෙන් කරගෙන ඉන්නවා. වෙන් කරගත්ත දෙයක් තමයි බලාපොරොත්තු වෙ තියෙන්නේ. ඒ වෙන් කරගත්ත රස තමයි මේ හෙව්වේ. ඇත්තටම රස හදලා විඳපු එකක්ද, නැත්තම් ඒක හේතු ප්‍රත්‍යයෙන් ඒ මොහොතේ විඳින එකක්ද? ඔන්න අපි ඇත්තටම එහෙනම් කෑම රස විඳින්නේ උයල කන මොහොතේද, නැත්තම් ඒක විඳින්නේ හිතේ හැදෙන මොහොතේද? ඒ හැදෙන්නේ කොයි මොහොතේද? හේතුම් පටිච්ච සම්භූතං. නමුත් කොච්චර මානසිකාරයෙන් හිටියත් තේරෙන්නේ නැද්ද පිඟුතුනි? අද කෑමෙච්ච රස නැහැ. මේකනම් එදාට රසයි. ඔය වගේ තැන්වලදී දහම් මතක් වේවි. දහම් මතක් කරන්න ඕනේ අඩුම ගානේ මං කියන්නේ මේ. සිහිපත්වත් වෙනවද? නැත්තම් ඒකත් ඔස්සේ යනවද? කිව්වේ ඒක ඔස්සේ යනවා. ඒ නැවත කියන රහට කන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. උයන් එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒ රස බව දැනගෙන විඳින ගමන් දහම සිහිපත් කරගන්න වෙන්නේ නැත්නම් ඕවගේ කෑමක් ගොඩක් වෙලාවට මැරෙන්න ගියාම ඉල්ලනවා. අනේ පුතේ පොලොස් ටිකක් දවස් දෙකක් විතර හොඳට පොල් ටිකක් එහෙම කපලා දාලා උයලා ගෙනත් දියන් කියයි අන්තිමට. සමහර බටයක් ගහලා තියෙන්නේ දිවහරහත් නෙමෙයි යන්නේ, බටේ දිගිය තමයි බරට යන්න තියෙන්නේ. ඒත් ඉල්ලයි. ඒකයි වචනෙට විතරක් දාන්න එපා මේක හිතක හැදෙන්නේ කියලා. හිතවත් අපට පණවන්න බෑ කොතනද හැදෙන්නේ කියලා. කොහොමද හැදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියපු නිසා දන්නවා. කොතනද හැදෙන්නේ කියලා වෙන් කරලා පෙන්වන්න පුළුවන් තැනක් තියනවද? බෑ. හිත හැදෙන තැනවත් වෙන් කරලා පෙන්වන්න බැයි නම් කොහොමද මේ හිත හැදෙන්නේ කියන එක භාගතුන් වහන්සේ නිසා දන්නවනම්. හැබැයි එක දෙයක් අපිට හිතට හිතේ හැදෙන දේ, සම්භූත උන දේ අපේ දැනුමෙන් හෙවත් අපි දන්න භාෂාවෙන් අපි දන්න මොකක් හරි දෙයක් අපි හඳුනා ගන්නවනම් ආන්ගේ හඳුනා ගැනීමේ ඇත්ත දකින්න. ඒ හඳුනා ගැනීම වෙන්නේ කොහෙද කියලා බලන්න. ඒක වෙන්නේ කොහොමද බලන්න. ඔය සියලුම හැඳිනීම් ඇත්තරම තියෙන හයයිනේ. රූප හැඳිනීම්, ශබ්ද හැඳිනීම්, ගන්ධ හැඳිනීම්, රස හැඳිනීම්, ස්පර්ශයන් හැඳිනීම්, හැඳිනෙන බව හැඳිනීම්. ඔච්චරයි තියෙන්නේ. මේ මුළු සමස්ත ලෝකයේම ඔතෙන්න තමයි වැටෙන්නේ. අපට දහම කියලා ඇත්තටම දකින්න තියෙන්නේ, දහම කියලා ඇත්තට මනසිකාරය කරන්න කියලා තියෙන්නේ. බුදුහාම දේශනා කරා ඔය හැඳින්ෙන්න ක්‍රියාවලිය, මේ ක්‍රියාවලිය නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. හේතු හැදුනොත් ඒ හේතු වලට අදාළ හැඳිනීම සිද්ධ වෙනවා. හිත කියන එක හට ගන්නවා නම් ඒ හට ගන්න හිතට දැනගන්නවා, හඳුන්වනවා. හිතක් හැම වෙලාවෙම කරුණු දෙකක් කරනවා. එක්ක දැනගන්නවා, නැත්නම් හඳුනා ගන්නවා. ඔය දැන හඳුනා ගන්න දේවල් කොටස් 6යි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. හෙවත් අරමුණු. ඔය 6 ආකාරයෙන් තමයි දැන හැඳින්ෙන්නේ. හැබැයි දැන හැඳින්ෙද්දී අපි ලොකු බොරුවක, ලොකු මුලාවක් ඉන්නවා. ඒ තමයි මේ ලෝකේ තියෙන දේවල්, ලෝකේ හැදෙන දේවල්, තියෙන දේවල් වලින් හැදිලා තියෙන දේවල් අරමුණු වෙනවා කියලා. තියෙන දේ කොහෙන් හරි ආපු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා, එයා මැරිලා ඒව අරමුණුනවා කියලා. එහෙම එකක් නෙමෙයි ඇත්තටම වෙන්නේ. හේතු ටික ගැළපෙද්දී ඒ ගැළපෙන හේතු වලට අදාළ දැන හැඳිනීම කියන එක වෙනවා. ආන් ඒ දැන හැඳිනීමට කියනවා ඵලය කියලා. හේතු ඇත්තටම මොනවද කියලා හරියටම වෙන් කරලා කියන්න බෑ. හැබැයි හේතු ගැළපිලා බැඳිලා යම් හැඳිනීමක් වෙනවා. මේ හැඳිනීම හය ආකාරයි. මේ හය ආකාර හැඳිනීම වෙද්දී හිත පිළිගන්නවා මේ හඳුනගන්න හඳුනන දේවල්, මේ හැඳිනෙන දේවල්, මේ ලෝකෙ එක්ක තියෙන දේවල් නැත්තම් මේ ලෝකෙ ඉන්න දේවල් එක්ක මේවා හිතේ තියෙනවා. එහෙම නැත්තම් අපි හිතනවා මේවා ලෝකෙ කොහෙද තියෙන්නේ, එළියේ බාහිර තියෙනවා. මේ හය ආකාරයකට හිතේ හැදෙන හේතු නිසා දැන හැඳින්නෙන දේ හැම වෙලාවෙම අපි එක්ක බාහිරින් හොයනවා නැත්තම් අපි එක හිතේ හොයනවා. හොඳට බලන්න, මේ හැදෙන දේ අපි එක්ක බාහිර ලෝකේ ඇත්ත කරලා හොයනවා. බාහිර ලෝකේ හොය හොය ඇත්ත කරනවා නැත්තම් ඇත්ත කර කර හොයනවා. එහෙම නැත්තම් ඒක හිත ඇතුලේ හොයනවා, ඒක හිතේ හොයනවා. ඔය හොයන්නේ තියෙන තැන් දෙක. ඔය තියෙන තැන් දෙකක නෙමෙයි ඕක වෙන්නේ. බුදුහාම දේශනා කරනවා වෙන්න මේ දේ සිදුවීමක් වශයෙන් දකින්න. හේතු ප්‍රත්‍යයෙන් ගැලපෙන දේ හේතුන් පටිච්ච සම්භූතං. මේ හේතු ප්‍රත්‍යයෙන් ගැලපිලා බැඳින මේ විද්‍යාමාන ස්වභාවයේ, මේ හැඳිනෙන ස්වභාවයේ, මේ වෙන් කරන්න බැරි ස්වභාවයේ, හෙවත් අනිච්ච වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනත් වශයෙන් මේක යථාර්ථය දකින්න, යථාර්ථය දකින තැන සැපයක් තියෙනවා. ඒ සැපයට කියනවා නිරාමිස සැපය කියලා. ඒ දකින තැන ඔය හිත පීඩාවටපත් වෙන්නේ නැහැ. පීඩාව කියන්නේ තුන් ආකාරයි. රාගය නිසා අපි පීඩාවටපත් වෙනවා, දේශය නිසා පීඩාවටපත් වෙනවා, මෝහය නිසා පීඩාවටපත් වෙනවා. ඒ පීඩාවටපත් උනේ බලාපොරොත්තු තිබ්බේ, බය උනේ, බය ශෝකේ හටගත්තේ, අතෘප්තිමත් උනේ, අතෘප්තිමත් වෙලා තියෙන්නේ, අතහැර ගන්න බැරුව වෙලා තියෙන්නේ, මරණය කියන එක තමන්ගේ සෝසුසුම් ලණ බවට පත් වෙලා තියෙන්නේ. වෙන්න මෙහෙම දෙයක් වෙලා මෙහෙම දෙයක් වෙනවා කියලා පිළි අරන් ඉන්න නිසා. නමුත් බුදුහාම දේශනා කරනවා බලෙන්වත් හිතලා නෙමෙයි, බලෙන්වත් වෙන්න මෙහෙම දෙයක් ලෝකේ වෙන්නේ නැහැ. ඇත්තටම ලෝකේ වෙන්නේ දෙකයි. හේතු නිසා සම්භූත වීමක් වෙනවා. හේතු එකතු වුණාට පස්සේ සම්භූත වීමක් වෙනවා. ඒ සම්භූත වීම තුන් තැනක වෙනවා. හිත ඇසුරු කරන් වෙනවා, ගත ඇසුරු කරන් වෙනවා, වට ඇසුරු කරන් වෙනවා. අපි හිතමුකෝ අපි සම්මුතියෙන් ගත්ත මේ බෝඩ් එක කියන එක, මේ ලියපු හැම එකක, මේ හැම එකක්ම හිත ඇසුරු කරගෙන උන එක ප්‍රතිඵලයක්. හැබැයි මේක මේ සියල්ලම මෙතන තියනවද, හේතු ප්‍රත්‍යයෙන් මේ මොහොතේ හිතක හැදෙනවද? හැබැයි යම් හේතුන්ගේ සැකැස්මක් තියනවා. මේ සැකැස්ම ඇත්තටම මේ වෙලාවේ තියෙන්නේ, මේ වෙලාවේ තියෙන බව දන්නේ හේතු ප්‍රත්‍යයෙන් හිත ඇතුලේ හැදෙන නිසාද නැත්නම් එළියේ තියෙන නිසාද? හේතු ප්‍රත්‍යයෙන් හිතේ හැදෙනවා. මම මෙහෙම කියන්නම්, හිතලා බැලුවොත් මේ ඔක්කොම මතකයි. නැත්නම් බෝඩ් එක දිහා බලන් හිටියත් බෝඩ් එක බව මතක නැහැ නේද? වෙනකෝ හැරෙන්නේ හිත තියෙන සමහරට. ඒ කියන්නේ මේ හේතු ගැළපුණාම කියලා සිහිපත් වෙන්නෙම එහෙම නැහැ. ඇස් දෙක අරගෙන නිින්ද ගිහින් බණහන ක්‍රමයකුත් තියෙනව නේද? ඇස් දෙක අරගෙන අන්දන ක්‍රමයකුත් තියෙනව නේද?
මං ඒ කියන්නම් ඒක. දැන් බෝඩ් එක මොන පාටද? පාට පාට නේද? දැන් නේ දැක්කේ. මිට කලිනුත් දැක්කනේ බෝඩ් එක. පාට පාට වරම වුණාද? නෑ නෑ. එහෙනම් ඒ අදාළ හේතු ගැළවෙද්දි දැන් ඒ වගේ එහෙනම් මෙන්න මේක හිතන්න නැතු ඉන්න ඕනේ. හරිද? බෝඩ් එකේ යකුරු තියෙනවා. මේක දිහා බලන්න හිතන්න නැතු ඉන්න බලන්න. දැන් මෙතන මුකුත් නැත්තම් බෝඩ් එකේ යකුරු තියෙනවා. හිතන්න නැතු ඉන්නවා. හිතන්න එපා බෝඩ් එකේ යකුරු තියෙනවා කියලා. හොඳම දඬුවම නේද? එහෙනම් දැන් බෝඩ් එකේ අකුරු තියන කල කොහෙද මේ කොහෙද මේක හටගන්නේ මේ? හිතේ. හිතේ හටගද්දි ඒ හිතට හිතෙනවා බාහිර තියෙන බෝඩ් එකේ තමා ඒ අකුරු තියෙන්නේ. ඒකත් හිතේ හටගන්න එකද නැත්නම් බෝඩ් එකේ වෙන එකද? හිතේ හටගන්න. එහෙනම් ඒ මොහොතේ මේ සිදුවීම වෙන්නේ මොකක් ඇසුරු කරගෙනද? හිත ඇසුරු කරගෙන. හිත ඇසුරු කරගෙන නම් වෙන්නේ ඒ හිත ඇසුරු කරගෙන වෙන දේවල් වෙන් කරන්න පුළුවන්ද? වෙන් කරන්න බෑනේ. හිත හැදෙන තැනවත් වෙන් කරගන්න පුළුවන් කොහෙද කියලා? හිත හැදෙන බව දන්නේ නැද්ද? හිත හැදෙන බව දන්නේ නැද්ද? දන්නේ නැද්ද? දන්නවා. හිත හැදෙන තැන දන්නවද? නෑ. හැබැයි හැදෙන බව දන්නව නේද? ඉතින් හැදෙන බව දන්නවා. හැබැයි හැදෙන තැන දන්නවද? නෑ. හිත හැදෙන බව දැනගත්තට හිත හැදෙන බව දැනගනෙද්දි හිත හැදෙන තැනවත් දන්නේ නැත්නම් හිතේ හැදෙන දේවල් තියෙන දේවල් වෙන්න පුළුවන්ද? ඒක මොකක්ද? ඒ කී වගේ දැන් තේරෙනවද? හිත හැදෙන තැන වෙන් කරලා හොයාගන්න බැරි වෙදි බෙන්න මෙතන තමා හිත හැදෙන්නේ කියලා. හැබැයි වෙන් කරගන්න බැරි තැනක හැදෙන හිතේ හැදෙන එක වෙන් කරන්න පුළුවන්ද? වෙන් කරගන්න බැරි තැනක හැදෙන හිතේ හැදෙන එක වෙන් කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් වෙන් කරගන්න බැරිව වෙන් කරගන්න බැරි තැනක හැදෙන හිතේ හැදෙන එක හැඳිනීමක් වශයෙන් දැන හඳුනා ගන්නද තියෙන්නේ? නැත්නම් ඒ දැන හඳුනා ගන්න එක වෙන් කරන උත්සාහ කරන එක තියෙන්නේ? වෙන් කරන්න පුළුවන්ද? බෑ. කියන්නේ ලෝකේ කොයි හරි තියෙන තැනක් පණවන්න පුළුවන්ද? හැදෙන හිතවත් කොතනද කියලා පණවන්න බැරි කොට කියන්නේ බැරි වෙද්දී, හරිද? හැදෙන හිතවත් කොතනද හැදෙන්නේ කියලා හරියටම වෙන් කරලා පෙන්වන්න බැරි වෙද්දී, ඒ වෙන් කරලා පෙන්වන්න බැරි හිතේ නමුත් යම් දැන හැඳිනීමක් වෙනවනේ. ආන්ගේ දැන හැඳිනීම වෙන් කරන්න පුළුවන්ද? ඒ දැන හැඳිනීම වෙන් කරන්න පුළුවන්ද? බෑ. හැබැයි වෙන් කරන්න බැරුණාට අපික වෙන් කරගන්න නේද හදන්නේ? වෙන් කරගෙන නේද අපි ඒක ඉන්නේ? ඒකනේ ඔය ඉන්නේ ඉතින්. ඉන්නවා කියලා හැඟෙන එක වෙන් වුණ හින්දා තමයි ඔය අපි ඉන්නේ. ඒවනම් මොනවද දන්නේ නේද? ඒ ටිකත් ඔක්කොම අයින් කරන්නකෝ. එකපාර මොන්න බිමුට දැම්ම. මේ ටික තේරුණා දැන් මේක නැතත් අපි දන්නව නේද? නැවත මම දේශනා පොඩක් වෙලා යන්නේ තපුඩි වෙලා යන නිසා මේක මම අය මේ කරලා දෙන්න. අපි හොඳට දන්නවනේ ලෝකේ බුදුහාරු ඉපදුනන් නැතත් හේතු ටිකක් නිසා හෙවත් තියෙන එව්ව එකතු කරලා තියෙන එකක් හදා ගන්න පුළුවන් ඉන්න කෙනෙක් ඇවිල්ලා ඉඳලා යනවා. ඔහොම කතාවක් අපි දන්නවනේ. නිකන් දැනුමේ අපේ තියෙනවනේ. ඒ දැනුමේ අපේ තියෙනවනේ මේ හැම එකක්ම වෙනස් වෙනවා කියලා. එහෙනම් දැනුමේ හැරි අපේ තිබ්බනේ තියෙන එකක් තියෙනවා. හැබැයි ඒකක් තියෙනව නෙමේ වෙනස් වෙනවා කියලා. නේද? ඒකනේ අපේ තියෙන අවිද්‍යා දැනුමේ විදිය. නේද? හොඳටම දැන දන්නවනේ. ඒ ටික දන්නවනේ. දන්නවා නේද? ආ දන්නවා. හරි. ආ ඔතනින් එහාට දෙන්න දැන් බුදුරණන් දේශනා කරන්නේ. බුදුහාම දේශනා කරනවා ඔය අපි හිතන් ඉන්න එක වැරදි. ඔය පිළිගද්දී වැරදි. ඕකට උනස් කිය අවිද්‍යාව කියලා. ඔය නිසා තමයි දුක් විඳින කියලා කිව්වා. හැබැයි ඒකෙත් යම් ඇත්තක් නැත්තෙම නෑ. හේතුව කියන්නේ දුක් විඳින කේ නෙමෙයි. දැන් අර අපි දන්නවනේ මේ වෙනස් වෙන එකක් තියෙනවා. වෙනස් වෙන කෙනෙක් ඉන්නවා. ඒකට අපි ඒ වෙනස් වීමට අපි කැමති නැහැ. ඒ වෙනස් වීම අපි පිළිගන්නේ නැහැ. ඒක වෙනස් නොවි තියෙන්නයි ඕනේ. නමුත් දන්නවා වයසට යනවා, පරණ වෙනවා. ඉන්න කෙනා වයසට යනවා, තියෙන දේවල් වලින් හදාගත්ත දේත් වෙනස් වෙනවා. එහෙනම් යම් මට්ටමක අනිත්‍ය ස්වභාවය දන්නවා. හැබැයි ඒ හැම වෙලාවෙම දැනුමේ තියෙන්නේ මේ වෙලාවෙත් හිතෙන්නේ තියෙන දේ සම්බන්ධයෙන්. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකෙ තියෙනව නෙමෙයි, හේතු ප්‍රත්‍යයෙන් තියෙනවා වගේ මොකද්ද වෙන්නේ? හැගෙනවා. තියෙනවා වගේ හැඟෙන්නේ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න කොහෙද? හිතේ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හිතට මොකද්ද වෙන්නේ? හැඟෙනවා. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හිත වෙන් කරලා පෙන්වන්න පුළුවන්ද මෙතන මෙතන මෙතනේ හිත හටගත්ත කියලා? එළියේ හරි ඇතුලේ හරි වෙන් කරලා පෙන්වන්න පුළුවන්ද ඒ හිත මෙතන 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 හටගත්ත කියලා? වෙන් කරන්න බැරි හිතක හැබැයි දැන හැඳිනීමක් වෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. වෙන් කරන්න බැරි හිතක දැන හැඳිනීමක් නවත්තන්න බෑ. එහෙනම් වෙන් කරන්න බැරි හිතේ වෙන දැන හැඳිනීම වෙන් කරන්න පුළුවන්ද? වෙන් කරන්න බැරි හිතේ වෙන දැන හැඳිනීම ලෝකෙන් වෙන් කරලා ගන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? ඒක නැති එකක් හින්දද? නැත්තම් ඒක ඇත්තටම හේතු ප්‍රත්‍යයෙන් හැදෙන එකක් හින්දද? නැති හින්දද? එහෙම නැත්තම් හේතු ප්‍රත්‍යයෙන් හැදෙන හින්දද? එහෙනම් අදින් පස්සේ කියන්න එපා මුකුත් නැහැ කියලා. නැති යුව නැහැ. හැබැයි නැති එකක් ඒත් එහෙ වුණොත් මොකද වෙලා තියෙන්නේ? තිබිලා තියෙනවා. එඳ මුකුත් නැහැ කියන්න එපා. මුකුත් නැහැ කියපු ගමන් ඇත නැත ප්‍රත්‍ය ඉන්නේ. මුකුත් නැහැ කියපු ගමන් ලෝකෙ ඉන්නේ. මුකුත් නැහැ කියන්නත් බෑ. මුකුත් තියෙනවා කියන්නත් බෑ. තියෙනවා කියන්නත් බෑ. නැහැ කියන්නත් බෑ. හැබැයි යමක් හිතේ හේතු ප්‍රත්‍ය මොකද්ද වෙන්නේ? හැඳිනෙනවා. හෙවත් යමක් හිතේ හැදෙනවා. ඒ හැදුනේ තිබ්බම එකක්ද නැතිම එකක්ද? හේතු ප්‍රත්‍යයෙන් හැදුනද? ඒ හැදුනේ ලෝකෙ තියෙන එකක්ද ලෝකෙ නැති එකක්ද? එහෙම කියන්න පුළුවන් එකක්ද? බෑ. ලෝකෙ තියෙන එකක් නම් ඒක අපට පෙන්වන්න පුළුවන් වෙන්නව නේද? ලෝකෙ තියෙන එකක් නම් එළියේ තියෙන එකක් නම් පෙන්වන්න පුළුවන් වෙන්න. ඔබ පෙන්නයි මේ බෝඩ් එක කියලා. මේ ඇත්තටම පෙන්ලා තියෙන්නේ බෝඩ් එකද නැත්නම් හිතද? ඇත්තටම බෝඩ් එකල පෙන්වන මොකද්ද? හිත. මේ තියෙන්නේ කී කී කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හැඟෙනෙක් ගැන නේද කියන්නේ? මේ තියෙන්නේ කී කියන්නේ මොකද්ද? හැඟෙනෙක් ගැන කියන්නේ. ඇත්තටම එහෙනම් ඔය පේන්නේ මොකද්ද? ඒ වෙලාවේ දැන හැදෙන්නේ මොකද්ද? ඔය ඇත්තටම බෝඩ් එක දැන හැදිනවද? බෝඩ් එක බව දැන හැදිනවද? ආන් ඒ බව තමයි දැනගන්න හරි නැත්නම් ඒක නෝ ජාති වෙන්නේ. ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා දැන හැදිනනවා. ඒ හේතු ගැලපුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දැන හැදිනනවා. ඒ හැඳින එක ලෝකේ තියෙන එකක්ද? ලෝකේ නැති එකක්ද? එහෙම කියන්න බැරි එකක්. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ මම මේ ලෝකේ තියෙනවා කියන්නෙත් නෑ. මම මේ ලෝකේ නෑ කියන්නෙත් නෑ. බුදුහාම දේශනා කරනවා අපි එකමක දෙයක් ගැන කතා කරනවා හේතුන් පටිච්ච සම්භූතං. ඒ සම්භූත උනේ තියෙන ලෝක තියෙන හිතේද? නැත්තම් නැති හිතකද? දැන් සම්භූත උනේ හේතුන් පටි සම්භූත උනේ තියෙන හිතේ මේක හැඳුනුනාද නැත්තම් නැති හිතක හැඳුනුනාද? නැත්තම් හේතු ප්‍රත්‍යයෙන් හැඳුනුනාද? හේතු ප්‍රත්‍යයෙන් නම් හැදුන්නේ හිත තියෙන තැන කියන්න පුළුවන්ද? බෑ. හිතා ගන්න පුළුවන් කය ඇසුරු කරගෙන ඇති කියලා. කය ඇසුරු කරගෙන ඇති කියලත් අය මොකද්ද කරලා තියෙන්නේ? කය ඇසුරු කරගෙන ඇති කියලත් අය මොකද්ද වෙලා තියෙන්නේ? ඒකත් හැංගිලා තියෙන්නේ නේද? ඒකත් ඒ අරූපී හිතටම හැංගිලා. බුදුහාම දේශනා කරනවා මේ හිත අරූපී. මේ අරූපී හිතට රූප හැංගෙනවා. ඔය දේශනා කරන උන්වහන්සේ අරූපී හිත හැම වෙලාවෙම එක දෙයක් කරනවා, දැනගන්නවා, හඳුනගන්නවා. රූපයක්, රූප රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, ස්පර්ශ රූපයක්, නැත්නම් ධම්ම රූපයක්. ඔය ටික හඳුනන්නේ මොන හිතේද? රූපයක් නැති අරූපී හිතක. ඇයි අරූපී කියන්නේ? ඒක තියෙන තැනක් වෙන් කරලා පෙන්වන්න බෑ. නමුත් තියෙන තැනක් වෙන් කරලා පෙන්වන්න බැරි වුණාට හිත නොහැදී තියනවද? හේතු ගැලපුණොත්, ගැලපෙනව. ගැලපුණොත් හේතු දුනොත්, හේතු ගැලපුණොත් හිත හැදෙනවා. හිත හැදෙද්දී දැන හැඳිනීම නොවී තියනවද? ඈ, හේතු ගැලපෙද්දී දැන හැඳින එක නොනවති තියනවද? නැවතෙනවද? නැහැ. හැදෙන එක දැනගන්නවා, හඳුනගන්නවා. ඒකේ වැරද්දක් තියනවද? නැහැ. වැරදින තැනක් තියෙනවා. ඒ දැන හඳුනගන්න එක එළියේ හරි ඇතුලේ හරි අපි වෙන් කරගන්න හදනවා. වෙන් වෙලා තියෙන බව පිළිඅරන් ඉන්නවා. නමුත් ඒක එහෙම වෙන එකක්ද? එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් ඒ මොහොතේ හැදෙන එකක්ද? එහෙනම් ඔය හැදෙන මොන හිත්වලද විශේෂත්වයක් තියෙන්නේ? මොන හේත්වද විශේෂත්වයක් නැත්තේ? නැත්නම් ඔය ඔක්කොම එකයිද? ඔක්කොම එකයි. ඔය විශේෂ වෙලා තියෙන්නේ, විශේෂ නැති වෙලා තියෙන්නේ වෙන්වීමට දුන්න වටිනාකම් එක්ක. ලෝකේ ගොඩාක් වටින්නේ මොනවා වුණොත්ද? ඒ දේ සම්බන්ධයෙන් හොඳට පෙළෙනවා නම් වටිනාකම් හදලා තියෙන ආන්ගේ පෙළීමට. ඔය ගහලා තියෙන්නේ පිඳුනේ ප්‍රයිස් එක නෙමෙයි, ඔය පෙළීමට ගෙවන ගාණේ ගහලා තියෙන්නේ බාණ්ඩේ. ඉගෙන ඒ වෙනුවෙන් කොච්චර පෙළෙනවද හිත? ආන්ගේ ඔය බාණ්ඩේ වටිනාකම නෙමෙයි තියෙන්නේ, ඔය හිත පෙළවන එකේ ප්‍රයිස් එක ගහලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ගණන් අඩු කරලා ගත්තර කමක් නැහැ. ඔබ මාර් කියන හින්ද. ඇයි ඔබ දැන් අඩුවෙන් පෙළලා වැඩිපුර ගෙවන්න එපා. ඉතින් අපරාධනේ, අසාධාරණ නේද එහෙම වුණොත් එහෙම. ඔය තියෙන්නේ බාණ්ඩේ වටිනාකම නෙමෙයි, හිත පෙළවන එකේ ගාණ ඔය තියෙන්නේ. බඩුවල වටිනාකම් දැන් මෙහෙම. ඒක ගොඩාක් දුර්ලභ කරලා ගොඩාක් පෙළවලා වටිනාකමක් හදනවා. අන්තිමට මේ වටිනාකම හැදිලා තියෙන්නේ බාණ්ඩේද නැත්තම් කොහෙද? ඒකත් හැදෙන්නේ කොහෙද? හිතේ. තියෙන හිතේද? ඈ, තියෙන හිතේ නෑ. හැදෙන හිතේට, හැදෙන හිතේ. ඒක හැදෙන්නේ කොහෙද? හිතේ. තියෙන හිතක හැදෙනව නෙමෙයි, හිතේ හැදෙනවා. හිතේ හැදෙනවා නම් හදන කෙනෙක් ඉන්නවද? නෑ. ඒ හිත කොහාටද ගියේ කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔන්න ඔය අවබෝධයෙන් ජීවත් වෙන්න. ඕකට කියනවා දහම දකිමින් ඉන්නවා කියලා. කොහොමත් අවිද්‍යාව තියෙන කෙනා ඉන්නවනේ, එයාට ඉන්න තියෙන්නේ මෙන්න මේ සත්‍ය දකිමින්. සත්‍ය තියෙන්නේ දකින්න. දහම තියෙන්නේ දකින්න. දකින්න තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. අරමුණු කියන්නේ මොකක්ද කියලා දකින්න. දකින්න 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 තැන වෙන් කරගන්න අභ්‍යන්තර ලෝකයේ හෝ බාහිර ලෝකයේ දෙයක් හම්බෙන්නේ නැති වෙයි. කෙනෙක් හම්බෙන්නේ නැති වෙයි. සිදුවීමක් වෙයි. මේක දකින්න 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 මේ ලෝකේ දේවල් එළියේ ඇතුලේ ඉන්න කට්ටිය හිතේ එළියේ ඔය දේවල් ටික ටික දුර වෙලා
යම් සිදුවීමක් වෙනවා පේන්න පටන් ගනි. ඒක හැබැයි සිදුවීමක්නේ, සිදුවීමනේ. ඔහොම වචන පද කිව්වොත් වෙන්නේ පිස්සු හැදෙන එක. ඒ නිසා ලේසි නෑ. එහෙම කරන්නත් එපා. සහ ඔය මානසිකාරය කරන දේවල් ඉඳ හිට හරි කවුන්සිලින් එකක් දාගෙන හරි එහෙම නැත්නම් ගුරුහමකදි හරි හරියට ක්ලියර් කරගන්න නැත්නම් සිදුවීමක් කියේ පාරේ පුරා යන්න වෙයි. එතකොට අපි කියනවා ඒක සිදුවීමක් තමයි කියලා. හරි පරිස්සමෙන් ඈ එන හරියට ක්ලියර් කරගන්න. වචන පද නම් හිතන්න එපා. වචන පද හිතන එක හොඳයි, මුකුත් නැතුවට කමක් නැහැ. හැබැයි විවිධ දේවල් දාගන්න හිතන්න එපා. මොකද මේ අපි ටික ටික දැන් කතා කරන්නේ ගොවම සියුම් පැත්තටනේ මේ යන්නේ නේද? ඒ කියන්නේ මේ මේ බොහොම ඒකයි මේ මුල්ල ඉඳලම යන්නේ ඒකයි. ඒකයි මේ වෙන්න මේ ලෞකික සම්මාදිටි තිබ්බත් ඒත් දිනලා යම් මට්ටමක්. ඒ නිසා කහුන්දර සිහිපත් කරන ඔන්නෝක දකින්න එක තමයි ධහම දකින්න කියලා කියන්නේ. ඒ නිසා රස නොදැනී තියාගන්න විදිහවත් රූප නොබලා ඉන්න විදිහවත් නෙමේ මගේ වැඩිම කියන්නේ. නොකා ඉන්න එක ඉවසගෙන ඉන්න එකම නෙමේ මගේ වැඩිම කියන්නේ. ඉවසලා එතනින් ඉස්සරට යන ක්‍රමය. හෙවත් මේක දකින්න ක්‍රම මේක දකින්න 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 පිඟුතුනේ පුතුම සුවයකටපත් වේ. ඒ සුවය භෞතිකය තුල ගන්න බැරි එකක්. ඒක භෞතික දේවල් ඇසුරු කරලා නිසුරු කරලා විඳින්න බැරි එකක්. ඒක 100ට 100ක්ම මානසිකයි. හේතුව හැදෙන 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 හිත් තුල ඇත්ත දැක්ක කියලා මේ කිසිම කරන වගකීම් යුතුයකම් වල ඒවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒ දේවල් වෙනදට වැඩිය 100,000 ගුණයක් අවබෝධයෙන් පිනක් අඩුම ගානේ පිනක්වත් වෙන විදිහට නිවන මුඛ්‍ය පරමාර්ථය වෙලා වෙයි. ඒකයි අපි මුලින්ම දේශනාව පටන් ගද්දිමත් කිව්වේ ගුරු සායනස් හැමදාම කියන්නේ ඒකයි. පුළුවන් තරම් පින් දහම් වල යෙදෙන්න. පින දහම කරන ගමන් ඒක සිහියෙන් කරන්න. ආන්ගේ පින කරන යහපත කරන බව දැනගෙන සිහියෙන් කරන ගන්න. මෙන්න මේ අපි මේ අන්තිම කතා කරපු කොටස් සිහිපත් වෙන මට්ටමට, මානසිකාරයේ වෙන මට්ටමට හිත හැදෙනවා. ඒ හිත හැදෙන්නේ ආන් අර දාණය, සීලය, හෙවත් මේ යහපත යහපතක් බව දැනගෙන කරන්න කරන්න පරිසරයේ සකස් වෙනවා. ආන් අර උත්කෘෂ්ඨ ස්වභාවයේ මානසිකාරයේ කරන්න පුළුවන් මට්ටමට. ඒක පටන් ගන්න බොහොම පල්හැ මට්ටමින්. ඒකයි පින කරන්න සිහියෙන් යහපත බව දැනගෙන කරන්න. කර්ම කර්මඵල විශ්වාසයෙන් කරන්න. පිනෙහි විපාක ඇත කියලා පිළි අරන් කරන්න. සිහියෙන් කරන්න. තමන් මේ තමන්ට මේක ලැබුණ අවස්ථාව දැනගෙන කර කොහොමත් ඉන්න කෙනානේ. ආයි කොහොමත් ඉන්න කෙනා කරන්න තියෙන්නේ. එහෙම කරගෙන යන්න 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 යෝනිසෝ මනසිකාරයේ වෙනතන්ට හිත හැදේ. යෝනිසෝ මනසිකාරයේ හැදෙන්න හැදෙන්න ඊට පස්සේ ඔබට පොඩි පොඩි කරුණු දැන් මේ අපි අන්තිම කතා කරපු හරිය. ඒක මේ සම්භූතයි කියන්නේ මොකද්ද? හේතුම්පටිච්ච සම්භූතයි කියලා කියන්නේ මොකක්ද? ඒක වෙන්නේ කොහොමද කියන එක මේ මොහොතේ අත්දකින්න පුළුවන් මට්ටක සුසර වෙනවා. ඕක එකපාරම හේතුම්පටිච්ච සම්භූතයිනේ මෙහෙමනේ. එහෙම වෙන්නේ නැහැ. සම්පූර්ණ බේස් එක හැදෙන්නේ පිනත් එක්ක. ඒ පින කියලා කියන්නේම තමන්ව අතහැරන තැන, තමන්ව දිය කරන තැන. ඔය ගුරුසවනසෝ අර තෙල් බැරල් කතාවක් කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම තමන්ව, ඒ කියන්නේ තමන්ගේ කය දිය වුණේ මොකේටද? සාසනය වෙනුවෙන්, අන්‍යයන් වෙනුවෙන්. තමන්ගේ ජීවිතය කැප වුණේ කවුරු වෙනුවෙන්ද? අන්‍යයන් වෙනුවෙන්. දිය වෙනවා කය විතරක් නෙමෙයි, ඒකත් එක්ක ඊගෝ එකත් එවත් වෙන් වෙච්ච එකක් දිය වෙන පටන් ගන්නවා. ඔය සමහර අපි දකිනවා සමහර මහාචාර්යරු ඇවිල්ලා අර පොල් ඇද ඇද දඟලනවා. ඉතින් අපි හිතනවා මේ කොහොම හිටව මිනිසුද මේ කියලා. මේ සතුටුයි. මේ ලෝකේ ඉහෙලින් ඉඳ ඉහෙලින් 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 ගිය මිනිස්සුනේ. අද පොල් එලි ගන්නවා සමහරට ඇවිල්ලා. ගෙදරට උයන්න නෙමෙයිනේ. සාසනේ දාණයක් දෙන්නනේ කරන්නේ. ඒකයි කියන්නේ මම මේ නිකන් එක එක පොසිෂන් එක ගැන කතා කරේ. ඒකයි. දිය වෙන පැත්තට ඉන්න. මේකෙන් පිංගුතුනේ එහෙම ඉන්න ගමන් සිහිපත් කරන තමන් අද වැඩ කරාද බින් කරාද? නැත්තම් වැඩ කරොබ්බව මතක් කරන්න ඕනේ නැහැ කොහොමත් වැඩ කරනවනේ. ගෙදරත් වැඩ කරනවනේ. වැඩ කරන එක මතක් කරන්න දෙන්නේ වැඩ වෙන එක මතක් කරන්න දෙන්නේ වැඩ වෙනවා. හැබැයි බලන්න අද කරපු එක මොකක් උදෙසාද මං කරේ? මොකටද කරේ? කාටද කරේ? ඇයි කරේ? ඔන්නඔහොම සිහිපත් කරන්න කරන්න පින්ද ටික ටික මේ හිතේ ප්‍රීතිය හට ගන්නවා. අර කරපු පින නැවත නැව සිහිපත් වෙන පටන් ගන්නවා. හිතේ අර රාගදේශ මෝහ වෙන පරිසර ටික ටික නිදහස් වෙන්න පටන් ගන්නවා. අර රාගෙන් ඇලිලා දේශයෙන් ගැටිලා මෝහයෙන් මුලා වෙලා ඉන්න අර තද්ද ගති ටික ටික නිදහස් වෙන්න පටන් ගන්නවා. ප්‍රමෝදයටපත් වෙනවා. බලන්න සාදුකාරයක් දෙන වෙලාවට කන්නම් කියලා හිතෙනවද? හොඳයි කියලා හිතෙනවද? නිකන් අර ඒ වෙලාවට පොඩි නැද්ද? අර කියන්න බැරි නිදහසක් හිතට. පිනක් අනුමෝදන් වෙන වෙලාවට සාදුකාරයක් දෙන වෙලාවට ඒ නැගෙන චිත්ත ප්‍රීතිය තුල ඒ නැගෙන හිතේ ස්වභාවය තුල නැද්ද පොඩි නිදහස් වීමක්? එහෙනම් පින නැවත සිහිපත් කරද්දී ඒක සිහියෙන් කරද්දී කරන්න කලින් සිහිපත් කරගෙන කරද්දී ඒ අන්න ඒ පරිසරය වෙන්න මේ අපි අන්තිමටම කතා කරපු දහම දකින මට්ටමට අවශ්‍ය පරිසරය හදන්න හේතු වෙනවා. හැම එකක්ම හේතුඵලන ඒක ඒ පරිසරට හේතු වෙනවා. ඒකයි බුදුරණස් දාන කතා, සීල කතා, සග්ග කතා, ඊට පස්සෙ තමයි කාමයේ ආදීනෝ කිය. ඊට තමයි නෙක්කම් යනසන්ස කිය. ඊට පස්සෙ තමයි ඔය අපි කතා කරන ඕකාර සංග්‍රහන කතා කරේ. ඉගෙන ප්‍රඥාවන්තයෙක් උග්ගට තඤ්ඤ කෙනෙක් වගේ ආවන සමායට යේ ධම්මා හේතුප්පවත් එහෙම කියලා කිව්වා. ඉවරයි. හැබැයි එහෙම නැත්තම් අර එක පරිසරයට හදාගෙන හදගෙන අර හිතේ ප්‍රීතිය හදාගෙන ඇවිල්ලා තමයි අර කතාව කියන්නේ. දැන් ධම්සක් බෙන් සූත්‍ර කියලා සති ගණන් කියපු දේශනාවක් නේ. ආ විනාඩි 20 න් අපි සජ්ජායනා කරන්නේ. ඔය තියෙන්නේ බොහොම සංක්ෂිප්ත කරපු එක නෙවෙයි. සති ගණන් දුක් කර සති කොච්චර විශ්ල කරන්නේ නැද්ද? එහෙම කරලත් එක්කනයි සෝතාපන්නුනේ. ඒ වෙලාවේ. ඒකයි. ඒ නිසා ඒ පරිසරයේ හද හද නෑ. ඒ නිසා ඔය හිතේ ඒ පරිසරයේ හැදෙන තැනට වඩ පරිසර සකස් කරගන්න. ඒකට කල්යාණ මිත්‍ර පරිසරයේ උදව් කරගන්න. ආන් එහෙම වුණොත් මේ අපි අන්තිමනම කතා කරන එක දැනුමකට වචන පදයකට ඊට එහා එහෙම නැත්තම් හොඳ හුරුවකට එහා ගිහිල්ලා අවබෝධයක් වශයෙන් දකින්න පුළුවන් මානසික මට්ටම හැදේ. නැත්තම් වෙන්නේ නැහැ. ඒ නිසා අර මුල් කියපු ටික හරිය වැදගත්. ඒ පරිසරෙමයි අවශ්‍ය වෙන්නේ. නැත්තම් මේක එන්නේ නැහැ එළියට පිංගුතුනේ. නැත්තම් හිතෙන්නම මේ තියෙන දේවල් ඉන්න දේවල් ගැනම තමයි යන්නේ. ඉතින් හොඳයි මුකුත් නතරදී හොඳයි පරිසරය පටන් ගත්තනේ. නමුත් මං කියන්නේ ෂණ සම්පත්තියේ තියෙන වෙලාවේ මේ ෂණ ඔක්කොම ගැලපෙන්නලා මේක කරන්න පුළුවන් වෙලාවේ කරගන්න පුළුවන්නේ. ඒ නිසා අන්න ඒකට පරිසරය හදමු. ඒ නිසා හැම දිනාටම මේක ඉතින් හේතු වෙයි මේ ගමන. ඒ නිසා හැම වෙලාවෙම බලන්න මේක සම්භූතයක් වෙන්නේ. හේතු ගැළපිලා බැඳලා සම්භූත වෙනවා. කොහෙද කොතනද නෙමේ හිතක් ඇසුරු කරගෙන කියනවා. හිත තියෙන තැන කියන්න බෑ අපට. මෙන්න මෙතන තමයි කියලා වෙන් කරලා පෙන්වන්න බෑ. එහෙනම් වෙන් කරලා පෙන්වන්න බැරි හිතක යමක් දැන හැඳින්නවා. ඒ දැන හැඳින්න දේවල් වෙන් කරන්න පුළුවන් දේවල් නෙමේ. ඒ හැම එකක්ම හේතුම් පටිච්ච හේවත් හේතු ගැළපිලා බැඳිලා වෙන සම්භූතයක්. එහෙනම් ඒක ඇත්තටම සිදුවීමක්. ඔය සිදුවීම කියන එකේ විශේෂත්වයක් පණවන්න බෑ. හේතුව ඒ හැම එකක්ම එකම විදිහට තමයි වෙන්නේ. සිදුවීමක්. එහෙනම් මේක වෙන් කරන්න බෑ. මේක කයක්. හේතුන් නිසා හටගත්ත ස්වභාවයක්. හිත කියන්නේම හේතුම් පටිච්ච සම්භූතං. මේ මොහොතේ යමක්ද දැන හඳුනාගන්නේ, දැන හැඳිනෙන්නේ, ඒ සියලුම දැන හැඳිනීම් හේතුම් පටිච්ච සම්භූතං. ඒ දැන හැඳිනීම් වෙන්නේ හැම වෙලාවෙම හේතු ප්‍රත්‍යයෙන්. සිදුවීමක්. හේතු ප්‍රත්‍යයෙන් ඒ සිදුවීම ඒ හේතු ප්‍රත්‍යයෙන් වෙමින් යන ගමන්ට අපි කියනවා ජීවිතය කියලා. ඇත්තටම ජීවිතය කියන්නේ ජීවිතයක්ද නැත්නම් හේතුන් පරිසම්බුතන්ද? හේතුන් පරිසම්බුතන්. එහෙනම් පින්වතුනි, ටිකක් අන්තිමට ගැඹුරුයි. තා ගුරුසවන්නාසේ ගොඩාක් මේක විස්තර සරල විග්‍රහ කළා, තා ගොඩාක් කියයි. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්නද ගොඩක් මේ දවස් ටික. දැන් මේ දෙවනි මාසේ පටන් ගන්නවා හෙටින්, හෙට පෝය. ඉතින් ඒකත් එක්ක මේ මූලික ටික හරි සිහිපත් කරගන්න, සිහිපත් කරගෙන මේ ජීවිතය තුළදීම උතුම් වූ ධර්මාවබෝධයටපත් වෙන්න මේ සියලුම පින් කුසල් ශක්තිය හේතුපනිශ්‍රේවා කියලා අපි අදටින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.